නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතෝ පටිපන්නා පමුක්ඛන්ති ජායිනෝ මාර බන්ධනන්ති
සාදු සාදු සාදු
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපිට යම්කිසි වෙලාවක් ඉඩකඩක් ලැබිලා තියෙනවා අද දවසේ මේ විදිහට මේ අපි වඩන ප්‍රතිපදාව සම්බන්ධ කරගෙන ඒ ප්‍රතිපදාව ඉදිරියෙන් තියාගෙන යම් පැහැදිලි කිරීමකට. ඉතින් ඒ පැහැදිලි කිරීමට බැසගන්න මෙන්න මේ විදිහේ ආරම්භයක් ගන්න මට හිතුණා. මොකද ඊයේ යම්කිසි පිරිසක් හම්බුණා, තරුණ වයසේ ඉන්න ජෝඩු දෙකක් කියලා කියමුක යාළුවෝ නේ, මේ කොල්ල දෙන්නයි කෙල්ල දෙන්නයි ඇවිල්ලා යම් කිසි විදිහක මේ වගේ ආයතනයකට. ඉතින් ඇවිල්ලා කොහොම හරි වැරදිලා වගේ මාව අහුණා. බැලුවාම මේ පිරිකර වගේ පූජා කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහේ කසාද බැඳපු යවල් දෙකක් මේ විදිහට මේ අපේක්ෂාවකින් ඇවිල්ලා තියෙනවා. දැන් ඔහොම කට්ටිය එනවා, ඒ වගේ නන්න අඳුරන කට්ටිය එනවා ඉඳපු ගමන්. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ කොහෙට දෙන්නේ මොකට දෙන්නේ කියලා, එහෙම අදහසක් නැහැ. නමුත් එනවා ඇවිල්ලා අන්න මේ පිරිකර වගේක් පූජා කරන්න කියලා. ඉතින් මං ඇහුවා කොහොමද මේ හොයාගත්තේ කියලා. එතකොට කියනවා නිකන් මේ අපි මේ ඉන්ටර්නෙට් එකෙන් දැක්කා. මං ඇහුවා මොනවද දැක්කේ කියලා. එතකොට කියනවා මේ හාමුදුරුවරු පිණ්ඩපාතේ වඩිනවා එහෙම දැක්කා මේ. ඉතින් අපිට හිතුණයි කියලා මෙහෙට ඇවිල්ලා මේක පූජා කරලා යන්න. ඊට පස්සේ මේ පූජා කිරීමේ අරමුණු විදිහට කොලේක ලියාගෙන ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. මොකද්ද? අන්න 2022 දහවෙනි මාසේ 5 වෙනිදා දවෝහෙද දවසක ඉපදුණු ඒ කුඩා දියණිය 2022 දහවෙනි මාසෙම අවසාන කාලය දවසකදී මේ විදිහට නැති වුණා. අන්නේ දියණියට යම් කිසි විදියක පින් අනුමෝදන් කිරීමක් සහ මේ වගේම ඉදිරියේදී නිරෝගී දරුවන් ලැබීමට ශක්තිය නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමක් යන අදහසින් තමයි මේ කටයුත්තට මේ පිරිස යොමු වෙලා තියෙන්නේ. එතකොට එන්නේ වගේ අදහසකින් ආපු පිරිසක්. එතකොට සමහර විට නන්න අඳුරන පිරිසක් දන්නෙත් නැහැ මේ මොකටද ආවේ, මොන වගේ තැනකටද මේ ආවේ කියලා දන්නෙත් නැහැ. නමුත් ඒ වගේ කෙනෙක්ට ඉතින් අපිට යම් කිසි විදියක මේ පණිවිඩය ලබා දෙන්න පුළුවන් අවස්ථාවක් ඔතන තියෙනවා. එක්තරා විදියක මේ ගමන එන්නෙම අන්න අර පීඩාකාරී වෙහෙසකාරී සිදුවීමක් නිසා. ඉතින් සමහර විට බොහොම අමාරුයි ඒ වගේ දෙයක් වුණාම, ඒ වගේ දෙයක් දරා ගන්න අමාරුයි. ඉතින් ඒ වගේ මුත් ඒ වගේ අවස්ථාවක නමුත් අන්න ආවොත් ඒ ආපු කෙනාට යම් කිසි විදියක පණිවිඩයක් දෙන්න පුළුවන්. දැන් මේගොල්ලෝ මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඉතින් අර පූජා කළා ඒකෙන් ආනිසංසෙන් මේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න වගේ අදහසක් නේ ඔතන තියෙන්නේ. එහෙම මේ වැඩේ වෙනවද, එහෙම හරිද කියලා ප්‍රශ්නකුත් මතුවෙනවනේ. අහිංසකයි, අසරණයි. නමුත් ඉතින් මොකද කරන්නේ? සත්‍ය පොඩ්ඩක් ඊට වැඩිය එහාට යන දෙයක්. සත්‍ය පොඩ්ඩක් ඉතින් ඊට වැඩිය බරපතලයි. ඉතින් ඒක ඉතින් කොහොමත් ඉතින් කියවෙනවා. එක්තරා විදියක අයියෝ නිකන් වඳින්න ගිය දේවාලේ හිසේ කඩුනා කඩා වැටුණා කියලා හිතෙන්න පුළුවනි ආගෙන ඉන්න කට්ටියටත්. නමුත් ඉතින් ඒ අවස්ථාවේ පණිවිඩේ කියන්න වෙනවා. නැත්නම් ඕක අරගෙන එහෙනම් හරි ඉස්සරහට නිරෝගී සුව ලැබෙයි, නිරෝගී දරුවන් ලැබෙයි කිව්වොත් හරියනවද? එහෙම වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඊට වැඩිය එහා ගියපු වැඩක්, ඊට වැඩිය එහා ගියපු කටයුත්තක් මේක පිටිපස්සේ තියෙනවා. අන්න ඒ දේ අඳුනගන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ නැවත නැවත අපිට කරන ආරාධනාව. ඒ අඳිනීම අපි කරන්නේ නැත්නම්, ඒ දිහාවට කෙනෙක්ව මෙහෙවන්නේ නැත්නම් ඇත්තටම අර පිරිකරවලට ලෝභකම කියලා හිතෙන්න පුළුවන්. එහෙමත් තියෙනවනේ. දැන් ඕක ඔය බණේ කිව්වොත් පිරිකරේ හම්බ වෙන්නේ නැහැ ඊළඟ පාර. ඔය බණේ තේරුණොත්, ඔය ප්‍රතිපදාවට වැටුණොත් පිරිකරේ හම්බ වෙන්නේ නැහැ ඊළඟ පාර. එහෙම අවුලක් තියෙනවා. ඉතින් පිරිකල නොරැබෙන බණක් තමයි කියන්න වෙන්නේ. මොකද ඒ පණිවිඩේ වෙනස් කතාවක්. අර විදියට ඉතින් අන්ධ භක්තික විදියට, අන්ධෙක් විදියට දීලා මොනවා හරි පූජා කරලා ප්‍රාර්ථනා කරලා යන්න පුළුවන්. නමුත් ඒක එච්චර සාර්ථක කටයුත්තක් නෙමෙයි. තමුන්ට යහපතකුත් නැහැ, වටපිටාවගෙනෙට යහපතකුත් නැහැ. ඊට වැඩිය බොහොම සයන්ටිෆික් මේ මෙතඩ් එක. මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව ඊට වැඩිය බොහොම සයන්ටිෆික්, ඊට වැඩිය බොහොම ක්‍රමානුකූලව සිද්ධ වෙන දෙයක්. ඒක හේතු කාරණා සහිතව තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මුකුත් මැජික් එකක් මෙතන නැහැ. ඉතින් අපේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ මැජික් තමයි. මැජික් තමයි. අනේ එක්කෝ බෝ ගහක් වටේ කර කියලා මොනවා හරි ප්‍රාර්ථනා කරනවා. මේ වර්තා කාලේ ඒ බෝ ගෝ බෝධියේ මුල් කුණු වෙනකන් තවත් වතුරුවක් කරනවා. එහෙම නැත්නම් මොකක් හරි පිරිත් පොතක් අරගෙන මුලින් ඉඳලා ළඟට කියාගෙන යනවා. ඒ පිරිතේ තියෙන අදහස තේරෙන්නේ නැහැ. අදහස තේරුණා නම් ඊට වැඩිය වෙන වැඩක් තියෙනවා කරන්න. දවසනිප වෙලා උන වෙලාවට කරන්නේ බොජ්ජංග පිරිත් කරනවා. බොජ්ජංග පිරිත කියලා බලාපොරොත්තු වෙනවා සුව වෙයි කියලා. එහෙම සුව වෙන්නේ නැහැ. එහෙම සුව වෙන්නේ නැහැ. ඒකේ තියෙන ඊට වැඩිය ගැඹුරු අදහසක්. ඒකේ තියෙන ඔය අසනීපේ බාර ගන්න කියන අදහස තියෙන. බාර ගත්තාම ඉතින් ඉබේම සුව වෙනවා තමයි. බාර ගන්නවා කියන එක මොකද්ද? මේ අසනීපේ. අසනීපයි. අසනීපෙත් එක්ක කල්ගත කරන්න වෙන දවස් කීපයක්. මේ අසනීපේ නැති කරනවා කියන අදහස නැති වුණා නම් අන්න ඒකම හේතු වෙනවා සුවවීම සඳහා. සුවවීම සඳහා අන්න කෙනෙක්ට මම පහුගිය දවසක කියලා මොකද්ද ඔය අසනීප වෙලාවට ඔය ඇඟෙන් කියන පණිවිඩේ අහන්න. අහන්න කියලා කිව්වහම මෙතන තනි පැතර කියනවා මේ ඇහෙනවා ස්වාමීන් වහන්සේ හොඳ වෙනවා ඇහෙනවා. ඈ අර අසනීපයට කන් දුන්නොත් අන්න හොඳ වෙනවා ඇහෙනවා. හොඳ වෙන සද්ද ඇහෙනවා. යා අර එහෙමෙන් මේ නට් බෝල්ට් අත කළ බුරුල් කළා ඔන්න හදනවා ඇහෙනවා කියලා කියනවා. අන්න ඒක තමයි අන්න ඒ බාර ගැනීම ගැන කියන්නේ. එහෙම නැතුව අරක කිව්ව ගමන් මේක හොඳ වෙයි කියන මැජික් එකක් නැහැ. ඔය හොඳ වෙන අපේක්ෂාව තියෙනවනේ. ඒතනම සොහොන් ලකුණු. එතනම අපහු ඒ සාර්ථකත්වෙ එන්නේ නැහැ. එන්නේ විදිහේ අමුතු කතාවක් මෙතන තියෙන. ඉතින් එතකොට අර වගේ පිරිකර ටිකක් අරන් ආපු කට්ටිය කල්පනාවා යකෝ මේ මොකද්ද මේ වුනේ? අපි ගිය මේ දීලා හිත සතුටින් යන්න දැන් ඉතින් මේ ටික ඇහුවට පස්සේ හිත සතුටින් යන්න වෙන්නේ නැහැනේ. නිරෝගී භාවයක් අපේක්ෂා කරනවා නම් තමුන්ට හෝ වේවා, වටපිටාවේ දරුවෙක්ට හෝ වේවා, කාට හෝ වේවා, ඉතින් ඒ නිරෝගී භාවය හිත තුලින් නිරෝගී වෙන්න ඕනේ. එහෙම නැතුව මොනවාරි ගෙනල්ලා පූජා කරයි කියලා නිරෝගී වෙනවද? එහෙම. ඒ වෙනුවට අර හිත තුල තියෙන ඊට වැඩිය රෝගී ස්වභාවයක් තියෙනවා. රෝගී හිතකින් අනිවාර්යෙන් වටපිටාවට ප්‍රොජෙක්ට් වෙන්නේ රෝගී ස්වභාවයක්. ඒකයි අහන්න දෙයක් නැහැ. ඒකයි අහන්න දෙයක් නැහැ. ඒක යම්කිසි විදියක හිත නිරෝගී කිරීම තුලින් ලං කර ගන්න පුළුවන් ශක්තියක් ගැන ඔය කියන්නේ. එතකොට ඒ ශක්තිය අන්න ප්‍රතිපදාවට වැටුණු කෙනෙක්, බැසගත් කෙනෙක් හඳුනා ගන්නවා. ඒ විදිහේ මාර්ගිකින් තමයි ඒ ශක්තිය වර්ධනය කර ගන්න පුළුවන්. එහෙම නැත්තුව අර මොනවා හරි දීලා අර නිකන් එහෙම ඇවිල්ලා ගියාම හරි කියලා හිතන්. ඒ මාරේන එක හොඳයි. ඉතින් ওই වයස කට්ටිය ඔය සිදුවීම් උනේ නැත්තම් එන්නේත් නැහෙනේ. දුක්ඛිත සිදුවීමක්. හැබැයි ආවේ ඒක නිසා තමයි. ආවේ ඒක නිසා ඒ ආපු වෙලාවේදී පණිවිඩයක් තියෙනවා අපිට. ඊළඟ පාර පිරිකර නොලැබුණාට කමක් නැහැ. ඊළඟ පාර වෙන කොහේ හරි ගිහිල්ලා පූජා කරාට කමක් නැහැ. හැබැයි කියන්න ඕනේ එක කියන්න ඕනේ. නැත්තම් අපරාදේ ඒ අවස්ථාව මේ ඉතින් වඳින්න ගිය දේවල් ඊයේ කඩාවැටුණා කියලා හිතෙන්න පුළුවන්. නම් යවා මේක මේ වගේ එකක් කිව්වහම මෙහෙම බාර ගන්න සූදානන්ද කියලා. සද්දයක් නැහැ. ඊට පස්සේ මම කිව්වා එහෙනම් නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ බාර ගන්න සූදානම් නැති බවයි. ඊට පස්සේ ඔන්නේ අන්තන් hina වෙලා කතා කරලා ඉතින් ගියා යන්න. ඉතින් ඕක තමයි වැඩේ. ඒ විදිහේ අන්ධ භක්තියක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම නැත්නම් අර නිකන් දෙවියෝ ගිහිල්ලා යදලා දෙවියෝ අපිව මෙහෙම කරයි කියන වගේ අදහසක් නේ ඕක තියෙන්නේ. දෙවියන් ආන්සෙටත් වෙන වැඩ නැත්තම් හොඳයි. ඉතින් එහෙම අදහසක් බලාපොරොත්තු වෙන්න එපා මේක තුල. ඒ වෙනුවට බොහොම සයන්ටිෆික් ක්‍රමානුකූලව මෙන්න මේ වඩන ප්‍රතිපදාවත් එක්ක කොහොමද කෙනෙක් නිරෝගී වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. කොහොමද කෙනෙක්ගේ ප්‍රශ්න ගැටළු විසඳෙන්නේ කියන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. ඒක හරීම ක්‍රමානුකූලව පියවරෙන් පියවර දකින්න පුළුවන්. අනිවාර්යෙන් අපි තුම මෙතන ඉන්න ප්‍රශ්න ගැටළු මිරිකිලා ඉතිරිලා ඉන්න කට්ටිය ඉන්න පුළුවන්. ඒ වගේ කට්ටියට අපි කියන්නේ ওই ප්‍රශ්න තියේවා. ප්‍රශ්න තියේවා ඒ තිවිද්දී මෙන්න මේක දවසක් දෙකක් තුනක් හතරක් සතියක් දෙකක් මාසයක් දෙකක් කරන් ටික ටික. දවසම කරන්න ඕනෙත් නෑ, පොඩි වෙලාවක් කරන්. කරනකොට 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 අන්න තමුන්ට දකින්න පුළුවන් අර ප්‍රශ්නවල මුලෙන් ගහලා යන්නේ. ඒ විසඳලා නෙමෙයි ඒ වෙනුවට අන්න පදරමින් ගලවිලා යන්නේ. අන්න ප්‍රශ්න निराකරණය වෙනවා, බොක්කේ ගැට ලිහිල යනවා, හිත තුල කරදර නිවිල යනවා, ඔලු කැක්කුම් නැති වෙලා යනවා. අන්න ප්‍රතිපදාව අන්න ක්‍රමානුකූලව කෙනෙක්ගේ ජීවිතේ නිරෝගී භාවයක් විවේකයක් වර්ධනය වෙලා ඉන්නේ කොහොමද කියන ආරාධනාව මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්නවා. අන්න ඒ කතාව පිළිබඳ ඉදිරිපත් කරන යම්කිසි ගාථාවක් තමයි අපි මේ අද ඉදිරියෙන් තියාගත්තේ. එතෙන්දි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියපු දේ ප්‍රකාශ කරනවා. මොකද කියන්නේ, තුම් හේහි කිච්ඡං ආතප්පං, ඔබ විසින් කළ යුතු වැඩක් තියෙනවා. ඔබට යම්කිසි ප්‍රතිපදාවක්, ඔබට යම්කිසි ගමනක් ඉතුරු වෙලා තියෙනවා. අකාතාරෝ තථාගතෝ, තථාගතයන් වහන්සේලා මග කියන්නන් විතරයි. මාර්ගය පෙන්නනවා, මෙන්න මේ දිහාවට යන දරුවා, මෙහෙම කරන්න දරුවා කියලා මාර්ගය පෙන්නනවා. අනේ එපමණයි මේ තථාගතයන් වහන්සේලාගේ වැඩේ. පටිපන්නාප මොක්ඛන්ති ජායිනෝ මාරබන්ධනං. අන්න මේ ප්‍රතිපදාවට බැසගත් කෙනෙක් තමු මේ මාරබන්ධනයෙන් නිදහස් වන්නේය, මේ මාරබන්ධනයෙන් මිදිලා යන්නේය කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. එතකොට පේනවාද මෙතන තනිකර කියන්නේ අන්න මේ විදිහේ මාර්ගයක් පෙන්වන්න පුළුවන්. තථාගතයන් වහන්සේලා මේ විදිහට මගක් පෙන්නවා. හැබැයි මාර්ගයේ ඇවිදගෙන යන එක ඔබේ වැඩක්. ඒ ගමනේ අනේක ඔබේ වැඩක්. අන්න ප්‍රතිපදාවට බැසගත්ත, ඒ ගමනට බැසගත්ත කෙනෙක් ඉන්නවද, එයා මෙන්න මේ මාර බන්ධනෙන් නිදහස් වෙනවා. මේ මාර බන්ධනේ එයා බිඳිනවා, මේ මාර බන්ධනෙන් එයා ගැලවිලා යනවා. ඉතින් ඕක තමයි සරලව බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම. ඊට වැඩි එහා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඊට වැඩි එහා දෙයක් අපේක්ෂා කරන්න එපා. මඟ කීම හොඳටම ප්‍රමාණවත්. මේ මාර්ගය කියන කතාවත් එක හරි හරියට මේ ප්‍රතිපදාව ගැලපිලා එනවා. අන්න කියනවා අර අපි අහලා තියනවානේ, අර රජමාලිගාවෙන් එළියට බහලා ගියානේ පිය රජතුමාගේ දුක නැති නේද සීන ලෝකේ. එහෙම නැත්නම් ඔය කියන්නේ දෙමව්පියන්ගේ දුක නැති ලෝකේ. ඒක කඩලා බිඳලා දාලා යනවා. කොහොමත් යනවා, ඔය දරුවෝ කියන જાති යනවාම තමයි. එතකොට එහෙම ගියාම අන්න ගිහිල්ලා මොකද්ද කියන්නේ? ගිල්ල කියනවා මේ කාමයන් නිසා පීඩාවටපත් වූයෙක් මි මම කියලා කියනවා එළියට බහැලා. ඒතර ඒක මහා නිකං මහා නිග්‍රහයක් වගේනේ. අච්චර අවුරුදු 29ක් යනකම් දුක නැති ලෝකයක් මවලා පෙන්නවා. හැබැයි එළියට බහැලා කියනවා මේවා නිසා පීඩාවටපත් වූයෙක් මි මම. අච්චර අම්මව අඩුපාඩු නොදැනෙන්න කිරි අම්ම කෙනෙක් තියලා ඔක්කොම සිද්ධ කරා. මේ කාමයන් නිසා පීඩාවටපත් වූයෙක් මි මම කියලා කියනවා. අච්චර අලංකාර බිරිඳක් හටන් කළ අරගෙන බොහොම ප්‍රියයි. හැබැයි මේවා නිසා පීඩාවට පත් වූයෙක් මි මම කියලා කියනවා. ඊට පස්සේ පුත්තර රත්නයක් උපන්නා විතරයි. හැබැයි මේවා නිසා පීඩාවට පත් වූයෙක් මි මම කියලා කියනවා. එක්තරා විදියක අර පද්ධතියම ඒ වචනේ බිඳලා දානවා. ඒ පද්ධතියටම නිග්‍රහ කරනවා දෙමව්පියන්ගේ දුක නැති ලෝකේ. එහෙම නැත්නම් දෙවියන් ආංශගේ පාරාදීසෙ. ඒක හරියන්නේ නැහැ. ඒක කාලේ ඉන්න බෑ. ඒ කෑම කන්න බෑ. කවදා හරි දවසක එතනින් එළියට තල්ලු වෙනවම තමයි. ඒක කඩලා බිඳලා දාලා යනවම තමයි. එක්වර කන්න එපයි කියපු ඇපල් ගෙඩිය හරි කාලා අන්න දොට්ට දාන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අර විදිහට එළියට බහැලා අර ගුණෝකේටම නිග්‍රහ කියන වචනයක් ප්‍රකාශ කරනවා. අන්න ඒ ප්‍රකාශෙත් එක්ක තමයි මේ විදිහේ මාර්ගයක් නැත්නම් ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්නේ. අන්න යා කාලයක් තිස්සේ හොයාගෙන ගිහිල්ලා 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 යම් කිසි අවස්ථාවක ඒක සාක්ෂාත් කරාද අන්න අවස්ථාවේදී කියනවා මේ ලෝකේ කියන්නේ දුකෙන් පිරුණු තැනක්. දුකෙන් පිරුණු තැනක්. ඒ දුකෙන් පිරුණු තැන දුක නැති රහසිගත ස්ථානයක්, දුක නැති දිවයිනක් මම හොයාගත්තා. ඔබටත් හොයාගන්න පුළුවන් කියන ආරාධනාව අපි ඉදිරියේ තියෙනවා. එහෙම නැතු මම ගිහෙල්ලා දෙන්නම් ගිහිල්ලා දාරලන්නම් කියලා එහෙම එකක් නැහැ. ඒ වෙනුවට කියනවා මම මේ ලෝකේ දුක නැති තැනක් හොයාගත්තා. මේක දුකින් පිරුණු ලෝකයක්. අන්න ඒ ලෝකේ මෙන්න මේ විදිහේ දුක නැති තැනක් තියෙනවා. අන්න එතෙන්ට ඔබටත් එන්න පුළුවන් කියන ආරාධනාවක් බොහොම විවෘත ආරාධනාවක් අපි ඉදිරියේ තියෙනවා. අන්න ඒක තමයි මේ කියන්නේ තථාගතයන් වහන්සේලා මාර්ගය පෙන්වන්නෝ පමණයි. ඔබට යන තියෙන ගමනක්. ඔබ විසින් ප්‍රතිපදාවක් වඩන්න තියෙනවා. ඔබ මේ ප්‍රතිපදාවට බැසගත්තොත් අන්න ඔබටත් මෙන්න මේ දුක කියන එක ඉක්මවල යන්න පුළුවන්. එව නැත්තම් මේ දුක නැති ස්ථානය හොයාගන්න පුළුවන් කියන ආරාධනාව සිද්ධ කරනවා. අර වගේ පිරිසකට ආයි දුක කියන එක ඉතින් ආයි කියන්න දෙයක් නැහැ නේ. හොඳටම තේරෙනවා. ආයි ඒ කාසාද බැඳපු අලුතම තේරෙනවා. අර වෙච්ච දුවිය වෙච්ච කපල් එකට විතර නෙමෙයි අනිත් කට්ටියටත් තේරෙනවා. නෑ මූණු වලින්ම තේරෙනවා. ආයි දුකෙන් පිරුණු තැනක් මේක. දුකෙන් පිරුණු තැනක්. ආයි හාත්පස දුකම තමයි. ඒක පේන්නේ නැත්තම් පොඩ්ඩක් තාම ඇස් ඇරිලා නැහැ. තාම වටපිටාව හරියට ඇහිලා නැහැ. වටපිටාව පෙනිලා නැහැ. මේක දැක්කාම හාත්පස දුක තමයි තියෙන්නේ. ඒ වගේ එකක අන්න අර පැය භාගයක් පැයක් හරි යම් කිසි දෙයකට ඔළුව දාලා යම් කිසි විදියක හිනා වෙලා කතා බහ කරලා ඉන්න පුළුවන් නම් අනේ ඒකම ලොකු දෙයක්. ඒකම ලොකු දෙයක්. ඔය සතිපාසල් වැඩසටහනකට ඇවිල්ලා හරි එහෙම නැත්නම් මේ විදියෙ වැඩසටහනකට සම්බන්ධ වෙලා හරි මොකකට හරි ඇවිල්ලා පැය භාගයක් පැයක් නිදහස ඉඳලා යන්න පුළුවන් නම් ඒක පුදුම ජයග්‍රහණයක්. මොකද එපමණකට හාත්පස දුක තමයි. දැන් අද හවසට ඔය ගමේ දරුවෝ ටික එනවා මෙහෙට සතිපාසලකට. එතකොට ඒ දරුවෝ තනේ ඉතින් අර පෑද් දෙකක් ඉන්නේ. මේ ඇති සතියකුත් නැහැ. ඒක අහන්නෙත් නැහැ. එහෙම දුදු ඉන්නවා ඉතින්. එහෙම ඉඳලා හරි අනේ ඒක ලොකු දෙයක් නේ අප්පා. මේ තියෙන තත්ත්වය හැටියට. අර ගෙවල් වල පරිසරයෙන් මිදිලා පොඩ්ඩක් මේ විවේක තැනකට ඇවිල්ලා ඒට මේට පඩි පෙලේ උඩට දුවා. අර සක්මන් මලු ටිකේ එහෙම ගියා. ආපහු පාලට දීගුවා. එහෙම ඉඳලා යන එක ලොකු දෙයක්. අර පැයක්මාරක් අර විදියේ විවේක මනසකින් ගත කරන්න පුළුවන් එකත් ලොකු දෙයක්. අන්න එපමණකට හාත්පස පැතිරී ගත්ත ස්වභාවයක් මේ ලෝකෙ තියෙනවා. ඒකෙන් ඔළුව ගලව ගන්නත් හරි අමාරුයි. මම දන්නේ මට මේ එක්තරා විදියක මේ සම්බන්ධ වෙලා ඉන පිරිස ගැන එක්තරා විදියක මොකක්ද එකට කියන්නේ නිකන් ආඩම්බරයක් තියෙනවා. මොකද මට ඔය ජීවිතේ ඉඳලා නම් මට මේ සම්බන්ධ වීම කරන්න බෑ. අස්ථිරයි ඒක. මේ විදියට පැයක්මාරක් කැප කරන්න බැරිය. ඉරිදා දවසක උදේ කොහොමවත් බැරිය. බෑ කරන්න බෑ. ඒ තත්ත්වේ හොඳටම මට විශ්වාසයි. එහෙම එකක් තියුනේ නැහැ. එහෙම වෙලාවක් වෙන් කරන්න පුළුවන් හැකියාවක් තියුනේ නැහැ. වෙලාව නැතුව නෙමෙයි. ඒ වෙනුවට අර අරකින් හිස මුදෝ ගන්න බෑ. අර කියන ක්‍රියාවලියෙන් අර යන වැඩ කටයුතු වලින් අර තියෙන ඒ ජීවිතය කියන එකෙන් එහෙම විවේකයක් ගන්න බෑ. මේ වගේ දෙයකට අවධානයක් යොමු කරන්න බැරිය. අන්න මුළු ලෝ එකම කඩලා බිඳලා දාලා આવොත් පුළුවන්. හැබැයි මේ විදිහේ පැයක්මාරක් වෙන් කරන්න බෑ. අර ජීවිතේ ඉඳගෙන වෙන් කරන්න බෑ. ඒ දෙක එක්තරා විදිහක මේ පිරිසට පොයේ ඉදී ශක්තියක් තියෙන පාටයි ඉතින්. නැත්තම් අප්පා මේ ඉරිදා දවසේනේ ඈ මොනව හරි නිකන් ජොලි කරන්න තියෙන දවසක් නේ. ආපහු හෙට ඉඳලා මුඩේ ගහ ගන්න එපැයි. ආගම හරි. ඉතින් එහෙම වෙලාවක් ලැබිලා තියෙනවා. මේක ලොකු ජයග්‍රහණයක්. මන්ද මගේ තියුණ මානසිකත්වය ඇඩියට නම් මට ඒ වගේ දෙයකට අවධානයක් යොමු කරන්න හැකියාවක් තුනේ නැහැ දවස්වල. වෙලාව නැතුවම නෙමෙයි. අර ඒ කලබලෙන් හිත මුදව ගන්න අමාරුයි. ඒ ග්‍රහණයෙන් වෙන තැනකට පැයකට දෙකකට හරි අවධානයක් දෙන්න අමාරුයි. ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබිද්දී අන්න අපිට පුළුවන් වුණොත් යම් කිසි විදියක මේ වගේ විවේකයක් හරි හදාගන්න. මෙන්න මේ විදිහේ පණිවිඩයක් අහන්න, මේ විදිහේ භාවනාවක් කරන්න, මේ විදිහේ මේ වගේ ස්ථානයකට ඇවිල්ලා දවස් දෙකක් හරි ගත කරන්න. අන්න එහෙම ශක්තියක් අපිට ගොනු කරගත්තොත් අන්න ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේගේ පාර අපිට විවර වෙනවා. ඒකත් දවසින් දෙකෙන් නෙමෙයි හැබැයි ක්‍රමානුකූලව තමයි ඒක විවර වෙන්නේ. අලුත් කෙනෙක්ට පහසුවකට වැඩිය අපහසුවක් තමයි දැනෙන්නේ. පහසුවකට වැඩිය අපහසුවක් තමයි අලුත් කෙනෙක්ට දැනෙන්නේ. මොකද හේතුව මේ යථාර්ථය කියන එක කටුකයි ටිකක්. යථාර්ථයට අවදි වුණ ගමන් පහසුවක් දැනෙන්නේ නැහැ එකපාරට. ඒ වෙනුවට අපහසුවක් දැනෙනවා. මේ පාර හරි ගියාට වැඩිය පාරට බැසගත්තාට වැඩිය මම අතරමං වුණා වගේ හැඟීමක් තමයි මුලින් ඇති වෙන්නේ. එහෙම දෙයක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. නමුත් අන්න ක්‍රමානුකූල මඟ පෙන්වීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. අන්න ඒක තමයි අපිත් මේ ඉතින් සතිය පාස එකතු වෙලා කරන්නේ. මේක මේ කවුරුත් මඟ පෙන්වනවාටත් වැඩිය මේ කතා බහ තුලින් මේ තම තමුන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීම තුලින් කාට කාටත් යම් කිසි විදියක අදහසක් මතුවලා එනවා. කාට කාටත් මාර්ගයක් ටිකෙන් ටික මතුවලා එනවා. ඉතින් ඒකයි අර සාමූහික තියෙන වැඩක තියෙන ආනිසංස ඒකයි. එහෙම නැත්නම් අමුතු ලෝකෙක හිර වෙනවනේ, තමුන්ගේ ලෝකෙක හිර වෙනවනේ. නෑ මෙතන ඉන්නවා, පිරිසක් ඉන්නවා, මේ විදිහේ වැඩකට බැහැගත් පිරිසක් ඉන්නවා. ඒගොල්ලොන්ටත් වරදිනවා, වරදිනේවත් අහන්න ලැබෙනවා, හරි ගියත් ඒවත් ඉඳලා හිටලා ලැබෙනවා. ඔන්න ඔහොම ටිකෙන් ටික කරගෙන යනකොට නොදැනීම තමුන්ටත් ඒ විදිහේ ගමනක යෙදෙන්න පුළුවන්. ඉතින් දැන් සමහර විට අවුරුදු දෙකක් විතර තිස්සේ මේක කරගෙන යනවා. ඒ කරගෙන යනකොට ගොඩ දෙනෙක් අන්න පැටලිලා ඇවිල්ලා කොහොම කොහොම හරි බස් එකේ ඉඳපු කට්ටිය ගමන ගිහිල්ලා තියෙනවා. බෑලා ගියපු කට්ටිය ඉතින් බැසපු තැන ඇත්ත. ඉතින් අපි දන්නේ අපි බස් එකේ ඉස්සරහට ගියානේ. ඉතින් කැමති නම් බෑලා යන්න පුළුවන්, නැත්නම් ඉතින් බස් එකේ ඉන්න පුළුවන්. ඉන්දියොත් ගමන කෙරෙයි, නැති වුණොත් ඉතින් නෑ තමයි. බැස්ස තැන නතර වෙනවා. ඉතින් ඒකයි ඉතින් සාමාන්‍ය දෙයක් නේ. ඒ ඉතින් ආය යහන දෙයක් නෑ. ඉතින් එතකොට බෑ ගන්න කැමැත්තෙන් ඉන්න කට්ටියට අපි කියනවා ඉතින් කැමති නම් බයින්න, අපිට පස්සෙ යන්නේ නෑ. අර දැන් මෙහෙට එන කට්ටියට උනත් කියනවා නිකන් නිකන් අර ඒගොල්ලෝ එන්නේ නිකන් අපි නිකන් ගෙන්න ගත්තා වගේ සමහර කට්ටියනවා. ඒගොල්ලන්ට කියනවා මේ කැලයක් තියෙන්නේ, මේක කැලේ හැම පැත්තෙම එක්සිට් තියෙනවා, ඕන පැත්තකට ඵලයන් යනකොට එක්සිට් එකක් හම්බ වෙනවා, ආය එන්න එපා. ඒ එහෙම එහෙම වගකීමක් අපි අරන්නේ නැහැ. ඒ එහෙම ඉන්ෂුරන්ස් එහෙම ඇම්බියුලන්ස් අපි දෙන්නේ නැහැ. ඒ වුණාට මලොත් ආදාහන කටයුතු කරන්න රිලවුන්ට තමයි බාර දෙන්නේ. රිලව් හරිය පිළිවෙලට ඒව කරනවා. උන්ට හරියට තේරෙනවා ඒ වගේ වැඩ. එහෙම නැතුව අන්න කැමති නම් ඉන්න පුළුවන්. ඉන්දියොත් ගමන කෙරෙනවා. බොහොම ජයග්‍රාහී විදියට නිකන් එකත් නිකන් අඩුපාඩුවක් සහිතව නෙමෙයි. අන්න ඒ වගේ ආරාධනාවක් තියෙනවා. ඒ වගේ ආරාධනාවක් තියෙන්නේ. ඉතින් ඒකින්ද එහෙම ටිකෙන් ටික කරගෙන යන්න හදිස්සියකුත් නැහැ. හදිස්සියකුත් නැහැ. ඉතින් ඒ විදිහේ කාලෙකින් ගමනක් ගිහිල්ලා තියෙනවානේ. බස් එකේ ඉඳපු කට්ටිය දන්නවා ඇති. බෑලා ගියපු කට්ටිය ගැන තොරතුරු එහෙමට අපි දන්නේ නැහැ. ඉන්න කට්ටිය කියනවා. ඉන්න කට්ටිය ඒකට සාක්ෂි දෙනවා. හරි නොදැනීම ගමනක් ගිහිල්ලා තියෙනවා. නොදැනීම මේ විදිහේ ප්‍රතිපදාවක් වැඩිලා තියෙනවා. මේ විදිහේ දෙයක් මම ලං කරගෙන තියෙනවා. ඒක ප්‍රමාණවත්. ඒක ප්‍රමාණවත්. ඒක දවසින් දෙකෙන් නෙමෙයි එන්නේ. ක්‍රමානුකූලව ටිකෙන් ටික තමයි ඒක ගැළපිලා එන්නේ. ඉතින් ඒ ක්‍රමයට යමු. ඒ ක්‍රමයට යමු. මුකුත් එහෙම හදිස්සියකුත් නැහැ. ඒ වගේම නවතින්නෙත් නැහැ. මේ වෙනුවට ටිකෙන් ටික ටිකෙන් ටික කරගෙන කරගෙන යනකොට අන තේරෙනවා මේ විදිහේ වැඩක, මේ විදිහේ පාරක අගය. ඒක කොහොමද විවර වෙන්නේ කියලා තම තමන්ටම තේරෙනවා. සාමාන්‍ය දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ කියනවා මම පාර පෙන්නනවා. මම පාර පෙන්නනවා. මම හරියට මම පාර පෙන්නනවා. හැබැයි කෙනෙක් වමින් හැරෙන්න තිය වමට හැරෙන්න තියෙන තැනකට තනින් දකුණට හැරුණොත් අන්න එතකොට මට වගකීමක් ගන්න බෑ. එහෙම නැත්නම් කෙනෙක් යන්න තියෙන එක නවතිලා එතන වාඩි වුණොත් බිම වාඩි වුණොත් මට වගකීමක් ගන්න බෑ. මොකද හේතුව පාර පෙන්නන මනුස්සයෙක් නෙමෙයි වරද. අන්න අනුගමනය කරන කෙනා වරද්ද ගත්තා. අනුගමනය කරන කෙනා නැවතුණා. එතකොට ඉතින් පාරපු පෙන්නපු එක්කෙනාට වගකීමක් ගන්න බැරිය. නමුත් අපි නැවත නැවත සාකච්ඡා කරනවා වමට නෙමෙයි දකුණට හැරෙන්න. දකුණට 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 කියලා සාකච්ඡා කරනවා. නවතින්න එපා, යන්න යන් යන් කියලා කියනවා. අර නිකන් අර කොන්දොස්තරලා බස් එක නවත්තලා කියන්නේ නිකන් අර බෑල ඉන්න කට්ටියට නගින්න හිතෙන විදිහට වේගෙන් කියලා නගව ගන්නවානේ. මේ කොහේ යන බස් එකක්ද, මොන වටේ ඉන්න මිනිස්සුද දන්නේ නැහැ. කොහොම හරි ඇතුළට ඔබා ගත්තොත් ටිකට් එකක්. ඉතින් ඒ විදිහේ උත්සාහයක් ඉතින් අපි කරනවා, දරනවා. නමුත් ඉතින් ක්‍රමානුකූලව ටිකෙන් ටික ඒ විදිහේ පාරක් විවර වෙලා එනවා. මෙන්න මේ කියන විදිහට මම මේ ප්‍රතිපදාවක් වඩ아가ගෙන යනකොට කාට කාටත් තම තමුන්ට තේරෙනවා ඔන්න ගමන, ඔන්න වෙනස, ඔන්න මේ විදිහේ දෙයක්. හැබැයි මේකට එන්න මූලික උණු හේතුව මොකද්ද? අන්න අර ආපු අර මිනිස්සු ටික, ඊයේ හම්බු වෙච්ච මිනිස්සු ටික ආවේ යම් කිසි හේතුවකින්ද? අන්න ඒ වගේ හේතුවක් තමයි ඔක යට තියෙන්නේ. ගොඩක් වෙලාවට මොකක් හරි දරා ගන්න බැරි සිදුවීමක්. අයි කතා කරලා වැඩක් නැහැ. ඒ වගේ ඒවා තියෙනවා ජීවිතවල කාගේ කාගේත්. අනේ ඒ වගේ එකක් තමයි හේතු වෙලා තියෙන්නේ. නමුත් ආවහම අනේ යම් කිසි විදියක මේ විදිහේ ගමනක් විවර වෙලා එනවා. මේ විදිහේ ගමනක් විවර වෙලා එනවා. ඔකට හරි ලස්සන කෝට් එකක් කෙනෙක් කියපු එකක් කවුද කියලා නම් මතකත් නැහැ. කෙනෙක් කියපු එකක් තියුණා. මොකද්ද කියනවා? මේ සිංහයෙක් මාව මගේ පිටිපස්සෙන් එලවගෙන ආවා. අනේ ඉතින් මොකද කියන්නේ? කඩාන බිඳගෙන දුවගෙන ගිහගෙන මම ගිහිල්ලා ගහකට නැගගත්තා. මේ සිංහයා එලවපු හින්දා තමයි ගහට නැග්ගේ. හැබැයි ගහ උඩ ඉඳලා බලනකොට වටපිටාව හරි ලස්සනයි. මම අන්තිමට පැය ගාණක් වටපිටාවේ සිරින අරඹලා බොහොම සන්තෝෂයෙන් වැඩේ අවසන් කරා කියලා කියනවා. අන්න ඒ වගේ දෙයක් තමයි ගොඩක් වෙලාවට ওই ප්‍රතිපදාවට බැස ගන්න කට්ටියටත් වෙන වැඩේ. මේ සිංහය කෙලවගෙන ඉන්න හින්දා ගහට නගිනවා. නැත්තම් කැමැත්තක් නැහැ. නැත්තම් අර බිම ඉන්න තමයි මනාප. නමුත් අර එනවා නෙලෝගන කෑ ගහගෙන මේ කන්න බලාගෙන. අන්න එතකොට ඉතින් ගහට රූටනවා කොහොම හරි. ගස් නගින්න බැරි කට්ටියටත් ගස් නගින්න පුළුවන් ඒ වෙලාවට. අය ලොවෙත් මම නම් ගස් නගින්නේ නැහැ කියන කට්ටියටත් නගිනවා ඉතින්. අන්න නැග්ගට පස්සේ පේනවා යකෝල වටපිටාව හරි ලස්සනයි මේ ගහ මුදුනට. ඈ හොඳ ලස්සනට පේනවනේ මේ වටපිටාව කියලා. අන්න ඉතින් ගහ මුදුනේ ඉඳගෙන සිරින අරඹලා කල් ගත කළ බොහොම හොඳ කාලයක් මං ගත කරා කියලා අන්න ප්‍රකාශයක් කරනවා. ඔය මොකද උනේ? අන්න අර විදියේ වැන් තමයි එලවන්නේ. අර විදියේ මරණ බියක් වගේ එනවා හිටපු ගමන් ඔය ජීවිතේ. ඈ වෙන සිදුවීම් එක. අන්න එතකොට ඉබේම නිකන් මේ වගේ තැනකට සිංහෙක් එලවගෙන ආවා වගේ පිටිපස්සෙන් එලවනවා වගේ අන්න දුවගෙන එනවා. අහම පේනවා අප්පාට සිරි. මෙතෙන්ට හරි ලස්සන්ට වටපිටාව පේනවනේ. හරි සෝක් කියලා අන්න ඉතින් කාලයක් මෙතන ගත කරන්න ඒ විදිය අග කිරීමක් මත වෙලා එන්න ඒක හේතු වෙන්න පුළුවන්. නමුත් මූලික කාරණාව ගත්තොත් අන්න අර විදියේ මරණ බියක්. මරණ බියකින් දුවපුම් තැනැත්තෙක් තමයි මේ ගහකට නැගලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක්. ඒ වගේ දෙයක් මෙතන තියෙන්නේ. එන්නේ අර වගේ මහා මේ එපා කරපු සිදුවීම් නිසා. අර වගේ මහා ප්‍රචණ්ඩත්වයක් නිසා. අර වගේ මහා හිත් වේදනාවක් නිසා. නමුත් ඇවිල්ලා බැලුවාම වැරදිලා හරි නැග්ගට පස්සේ ශහරි ලස්සනයි. හරි ලස්සනයි මේ විදිහේ වටපිටාව හරි ලස්සනයි බොහොම අලංකාරයි කියලා අන්න ප්‍රකාශ කරනවා. මේ ලොයෙත් මම නම් නගින්නේ නැහැ ඔය වගේ ගස්වලට කියලා ඉඳපු කට්ටිය තමයි ඉතින්. එහෙම කට්ටිය තමයි. නමුත් දැන් අන්තිමට වැරදිලා වගේ නැගලා තියෙනවා. අර වගේ ප්‍රතිපදාවකට බැසගෙන තියෙනවා. මේ වගේ ගමනක් ගිහිල්ලා තියෙනවා. මොකද්ද හේතුව? මොකද්ද කාරණාව? අන්න අර එන බීතිකාව තමයි. බීතිකාව හේතු වෙනවා මේ විදිහේ ගමනක්, මේ විදිහේ ප්‍රතිපදාවක් අපි අනුගමනය කරන්න. ඉතින් ඒක හොඳයි. ඒක තමයි ලියවෙලා තියෙන හැටි. ඒක තමයි අපිට මාර්ගය පෙන්වන හැටි. එතකොට ඒ පණිවිඩය අහගෙන හරි කමක් නැහැ. මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවකට බැසගත්තොත් අන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අපිට යම් කිසි විදියක ගැරන්ටියක් දෙනවා. ආ මේක දිගට කරොත් මේ විදිහේ පහසුවක් ඔබට තියෙනවා. මේ විදිහේ සැනසීමක් ඔබට තියෙනවා. මේ විදිහේ විවේකයක් ඔබගේ හිත තුළ ලං කරගන්න පුළුවන් කියලා ප්‍රකාශ කරනවා. ඒක තමයි මාර්ගය. ඒ මාර්ගය ක්‍රමානුකූලව ටිකෙන් ටික තමයි විවර වෙලා එන්නේ. ටිකෙන් ටික ඒක විවර වෙලා එන්නේ. සාමාන්‍ය දැන් අපිට ඔය ප්‍රතිපදාවක් වඩාගෙන යනකොට ඊයේ ඒ කුඩා දරුවෙකුත් ප්‍රකාශ කරනවා. අන්න මොකද්ද මම මේ විදියට මේ කොණ්ඩේ කපන්න ගියා. කොණ්ඩේ කපන්න යන ගමනම මම මේ විදියට සිහියෙන් යන තමයි උත්සාහ කරේ. අනේ එතකොට මේ වගේ සිදුවීම් ටිකක් මේ විදියට මගේ හිත පරිවර්තනය වීමක් මට දකින්න ලැබුණා. ආ දැන් මේ පුරුදු කරන සිහිය ටිකක් වටපිටාවට පතුරවල හැරීමක් ගැන මේ කියන්නේ. ඒ කියන්නේ ඇවිදිනවා වාඩි වෙලා ඉන්නවා විදියට ඒ විදියට මූලිකව ක්‍රමානුකූලව පටන් ගන්න වැඩේ කොහොමද ටිකෙන් ටික පැතිරිලා යන්නේ කොහොමද යා අර වටපිටාවේ බිම තව තව අල්ලන්නේ ඒකේ බලය තහවුරු කරන්නේ කියන පැත්ත තමයි මේ තියෙන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් කියනවා නම් මම මේ විදියට කොණ්ඩේ කපන්න ගියා. යන ගමන මේ විදියට සිහියෙන් යන්න ඒ කටයුතු කරන්න මම උත්සාහ ගත්තා. උත්සාහ ගත්තා. අන්න එහෙම කරනකොට ඔන්න ඉතින් මෙහෙම වුණා. කෙනෙක් හම්බුණා. එයා එක මෙහෙම කතා කරා. කෙනෙක්ව දැක්කා මේ විදිහ අඳුර හැඟීමක්. කෙනෙක්ව දැක්කා මේ විදිහ හොඳ හැඟීමක්. මේ විදිහට මගේ හිත තුළ මතුවලා ආවා. ඊට පස්සේ අර වටපිටාවේ වාඩි වෙලා ඉන්න තව කොණ්ඩේ කපාගෙන බලාගෙන ඉන්නේ උන්නම් එන වාතයක් තමයි. එන එහෙම සෙට් එකක් උත් ඉන්දියා. අන්තිමට කොහොම හරි මගේ අවස්ථාවත් ආවා. මගේ අවස්ථාවත් ආවා. අන්න ටිකෙන් ටික මෙන්න කොණ්ඩේ කපන එක්කෙනා මේ විදිහට ප්‍රමාණිකූලව කළා. මේ විදියට අන්න අලුත් කොණ්ඩ මෝස්තරයක් ඇති වෙන හැටි කියලා ඔන්න ඔය තමුන්ගේ අත්දැකීම ප්‍රකාශ කරනවා. එතකොට මේ වගේ වෙලාවකත් සිහිය තියන්න පුළුවන්. මේ වගේ සිහිය වෙලාවකත් සිහිය අඳුන ගන්න පුළුවන් කියන ශක්තියක් තියෙන යම් කිසි හැකියාවක් මට අඳුන ගන්න පුළුවන් වුණා කියලා ප්‍රකාශ කරනවා. දැන් ඒ වගේ අවස්ථාවක් ගන්න අපි හිතනවා මේ සිහිය කියන එක අම්මෝ පොඩ්ඩේ වුණොත් බින්දෙනවා. පොඩ්ඩේ මේ වුණොත් නැති වෙනවා. වැඩි හොල්ලන්න හොඳ නැහැ. මදේ සෞත් වෙයි කියලා ඔන්න ඔය විදිහට තමයි හිතාගෙන ඉන්නේ. නමුත් අන්න මේ විදිහට ටිකක් උත්සාහ කරලා බලන කෙනෙක්ට මේ විදිහට ටිකක් අනතුරක් අරන් බලන කෙනෙක්ට තේරෙනවා එච්චරම කෝල පාටක් නෑ වගේ. එච්චරම නිකන් හෙල වෙන පාටක් නෑ වගේ. එච්චර අර විදිහට නිකන් මේ අපි කියන්නේ නිකන් ශක්තිය දුර්වල නෑ වගේ කියලා දැක ගන්න පුළුවන්. අන්න ඒක තමයි ක්‍රමේ. ක්‍රමානුකූලව ටිකෙන් ටික කරගෙන 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 යනකොට මේ තැනට තේරෙනවා කොණ්ඩේ කපන්න ගියත් මේක එහෙම නැති වෙන්නේ නෑ. කොණ්ඩේ කපන්න ගියත් නැති වෙන්නේ නෑ. එහෙම නැත්නම් අපි හිතමු මහා භයජනක සිදුවීමකට ආවත් නැති වෙන්නේ නෑ. ඒව නැත්තම් අමු බේබද්දෙක් බීලා වැටිලා ඉන්න වෙලාවක කියලා හිතමුකෝ. ඒත් ඔය ගුණාංගි තියෙන ඔය බීපු කට්ටියට මතක නැහැ කියන්නේ ඔය බොරුවට. ඔය එහෙම එකක් නැහැ. ඒ වෙනුවට හොඳට මතකයි. අර මං කියන්නේ අර සීහි නැතිලා ඇදම් වැටෙන ගම් බීවහම නෙමෙයි. සාමාන්‍ය ඔය හොඳට මේ අවධානේ තියෙනවා. ඒකනේ අර තරහ ආරයන්ට ගේන්නේ ඇඟට එන්නේ බීවට පස්සේ. අර පිස්සු ඇදෙන කෙනෙකුත් ඉන්නවා. එයාත් ඇරිය සල්ලන්නේ පිස්සු ඇදුනට පස්සේ තමයි. ආගෙලින්ම අර වැරියස් තියෙනවා ගාගෙන එනවා පිස්සු ඇදිලා ගාගෙන එනවා. ඒතර හොඳටම දන්නවා පිස්සුව තියුණාට මොකද යටින් බඩු තියෙනවා. හොඳට සී කල්පනාව තියෙනවා. නැත්තම් මොකද අර තරහකාරය විතර හොයාගෙන යන පිස්සු ඇදුනා. එහෙම එකක් නැහැ. බිව්වාම තේල් ඉඩ එනවා කට්ටියට. අර මෙච්චර කාල හිර කරගෙන ඉඳපු ඒවා ඔකෝම මේ එළියට දාගන්න හොයාගෙන යනවා. හොයාගෙන යනවා. ඔය ඔක්කොටම වැඩිය පදනමේ මේ දැනගැනීමේ කියන හැකියාව තියෙනවා. දැනගැනීම කියන හැකියාව තියෙනවා. අර යම් කිසි විදිහක ඔය බයිපෝල කියලා තියෙන නිකන් අර හයස්ට් ඔෆ් හයිස් ලෝවස්ට් ඔෆ් ලෝස් කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය සතියක් දෙකක් හයස්ට් ඔෆ් හයිස් අයිසූස් තියේ තියෙන උප්පරිමේ එහෙම සූස්තියක් ආයි මොකද්ද හෙරෝයින් ගහලවත් ගන්න බැරි තරම් ඒ තැනත්ත සූස්තිය තමයි ඉන්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ලෝවස්ට් ඔෆ් ලෝස් අන්න තියෙන කටුක අප්‍රසන්න හිතේ ස්වභාවයක් තියෙනවද ඒ අඩියටම ලිම් පත්තුලටම ලිම් පත්තුලෙම ගිහිල්ලා වදිනවා. ඒකත් තියෙනවා සති ගණනක්. ඒතර අර හොඳ පැත්තට ගියාම මෙයා නිකන් හිතනවා මට පියාඹන්න පුළුවන් ඈ මේ 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 යන කොච්චේ මූදට ගඟට පයින්න පුළුවන් වගේ හැකියාවක් සුපර්මෑන් වගේ හැකියාවක් එහෙ වගේ සූස්තියක් තියෙනවා. අනිත් පැත්තෙන් අන්න අර විදියට වැටුණාට පස්සේ හොම්බම ගියාට හොම්බෙන් මැනුණාට පස්සේ දරා ගන්න බැරි තරම් වෙහෙසක් පීඩාවක් සති ගණනක් එක දිගට ඇදීගෙන ඇදීගෙන යනවා. සමහර විට නිකන් අර විනා ගන්න පමණට වගේ වෙහෙස පීඩාවක් මතුවලා එනවා. එතකොට ඔය අන දෙපැත්තට කැරකෙනවා. ඔය හිතේ අපි කියන්නේ මොකද්ද සුඛ දුක දෙපැත්ත වේදනා දෙපැත්ත උපරිමයටම යනවා. අපිට සාමාන්‍ය එච්චර එන්නේ නැහැ. අපි එච්චර උඩට යන්නේ නැහැ. අපි යම් කිසි පරතරයකට ගිහිල්ලා ආපහු එනවා. එන එකත් අරිට වැඩිය වේගවත්. නැවත මුලට එනවා ඉක්මනට. නැත්නම් මැදට එනවා ඉක්මනට. අරය හැම වෙලේම ගිහිල්ලා සත්‍ය ගණන් අතර ඉන්නවා යන්නේත් අග්‍රම කෙළවලට යන්නේ. එහා මන්තෙට යන්නේ. ඒතකොට ඒ වගේ රෝගී තත්ත්වයකින් පෙළෙන කෙනෙක් වුණත් තමුන්ගේ අත්දැකීම ප්‍රකාශ කරන ඒක හැදුනහම ආයි මට කිසිම පාලනයක් නැහැ. කිසිම පාලනයක් නැහැ. කිසිම දෙයක් කරන්න බැහැ. හැබැයි හොඳටම දන්නවා මොකද වෙන්නේ කියලා. අංශු මාත්‍රයක් නෑර හොඳට මතකයි මොනවද කරේ කාටද දේවල් කිව්වේ කාටද ගැව්වේ කොරපු කියපිය ඔක්කෝම ඉන්ඩීටෙල් හරියටම මතකයි. හැබැයි පිස්සුවට පාලනයක් නැත. පිස්සුවට පාලනයක් නැත ඒ වෙලාවට අන්න මොකද්දෝ ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. ගුටි ගන්න තියෙන එවුන්ගේ කර්ම ශක්තියින් ගැලපිලා එනවා. ඊට පස්සේ තව තව වෙන වෙන ඒවා හම්බ වෙන්න තියෙන කට්ටියට ඒවා හම්බ වෙනවා. ඔක්කොම නිකන් අර කර්මේ ක්‍රියාත්මක වෙනවා වගේ. කර්මේ ක්‍රියාත්මක වෙනවා වගේ. දැන් සුනාමියක් එනකොට ගං වතුරක් එනකොට ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ වගේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ දැනත්තගේ යට පදන මේ දන්නවා මෙහෙම දෙයක් යන බව. දන්නවා මෙහෙම දෙයක් වෙන බව. අන්නේ දැනුවත් භාවයේ තියෙනවා. බේබද්දේට උනත් ඕක තියෙනවා. බේබද්දේට උනත් තියෙනවා. අර කෝච්චියක වගේ දවසක අන්න පොඩි දරුවෙක් අර ගෝකාට් එකකට කොහෙද දාලා ගිහිල්ලා අම්මා කොල්ලයක් ගන්න ගිහිල්ලා කෝච්චිය දොර වැහෙනවා. ඊට පස්සේ දරුවා විතරයි දැන් කෝච්චිය යනකොට දැන් අම්මා කෑ ගහනවා, කරන්න දෙයක් නැහැ, කෝච්චිය නවතින්නේ නැහැ, යනවා. ඊට පස්සේ ඉන්නවා බියර් බෝතලයකුත් අතින් අරගත්ත පට්ට බේබද්දෙක්. ඌට කෙලින් ඉන්නත් බෑ. ඈ ඒ වුණාට මොකද මේ මනුස්සයා අන්න නැකිට ලැබිලා අරක ඇතුළට ඔබිල බලනවා අප්පා දරුවේ. ඈ අර බියර් බෝතලෙ බිබිවිවි ඒක අතකින් ඒක අල්ලගෙන එක අතකින් කරත්තය අල්ලගෙන අනේ ඊළඟ ස්ටේෂන් එකකින් දරුවත් අරගෙන බහිනවා. බෑල මොකද කරන්නේ දැන් කෙලින් ඉන්නත් බෑනේ. බිත්තියක් ගාවට අයින්නට අරන් ගිහලා බිත්තිය බිම වාඩිලා බිත්තිය රෙහෙත් වෙලා එක අතකින් අර කාට් එක අනිත් අතින් බියර් බෝතලේ අල්ලගෙන බිබි අනිත් අතින් අර කාට් එක හොල්ල හොල්ල ඉන්නේ දැන් මේ නලවනෝ. එකහමාරක් කොහොම ඉන්නවා, එකහමාරක් ඉන්නවා. අනේ ඉතින් ඊළඟේ කියවිලා අම්මා අර දරුවා නෙමෙයි අර මනුස්සයව බදාගෙන ඉඹගෙන අනේ කරපු දෙයක්, අනේ කරපු දවුවක්. සමහර විට ප්‍රകൃති සීයක ඉන්න එකෙක් කොක් කරන්නේ උට කල්පනා වෙන්නේ නැහැ. කෝගේ වැඩ ගෙදර යන්නම් පරක් වෙනවා, පොලිසියටවත් කෝල් එකක් දීලා යන්න ඕනි කියලා ඕමනේ දැක්කේ නැහැ වගේ යන්න ඕනි කියලා හිතෙන්න පුළුවන් සමහර විට. නමුත් අන්න අර පදනමේ මෙච්චර බේබද්දෙක් ගියුණත් අර පදනමේ ඔය කියන දැනුවත් භාවයේ තියෙනවා. දන්නවා එයා පාලනයක් නැති වෙන්න පුළුවන්. නමුත් දන්නවා මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා. ඔන්න ඔය දැනුවත් භාවය කියන පදනම ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒක දැනටත් ඇත, පුරුදු නොකරපු එකාගෙත් ඇත. නමුත් පුරුදු නොකරපු එකට අපි කිව්වොත් ඔය කී සිහිය කියන එක කවදාවත් හෙලවෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ, ස්ථිරව පිහිටි දෙයක් කියලා මෙයා පිළිගන්න කැමති නැහැ. මෙයා කියන බොරුද කොයිදෝ, මෙයා හඳුනට වැරදිලාද කොයිදෝ, මොකද්ද මන්ද කිව්ව ඒක තේරුණෙත් නැහැ කියලා ඔන්න ඔය විදිහේ ඒවා ටිකක් තමයි මෙයා සාමාන්‍යයෙන් උත්තර විදිහට ප්‍රකාශ කරන්නේ. සිය දහස්සරක් පුරුදු කරපු කෙනෙක්ට තමයි තේරෙන්නේ මොන දේ වුණත් අම්මා මලත් ගේගිනි ගත්තත් සුනාමියක් ආවත් නොසෙල්ලෙන පදනමක් මේ ක්‍රියාවලිය යට ඇත. අන්නේ පදනම ගැන විශ්වාසයක් ඇති වෙන්න නම් ඒ කෙනාට මේක නැවත නැවත සිය දහස්වරක් පුරුදු කරන්න ඕනේ. පුරුදු කරන්නේත් මේ කාව හරි සනසන්නවත් කාට හරි මේ ඉල්ලීමක් හින්දවත් එහෙම දෙයක් හින්ද නෙමෙයි. ඒ වෙනුවට තමුන් ටිකෙන් ටික මෙන්න මේ ප්‍රතිපදාවේ යෙදෙන අසුලුව මේ බුදුරජාණන් වහන්සේගේ ගමන මම යනවා කියන අදහසින් ටිකෙන් ටික පුරුදු කරනවා. පුරුදු කරනකොට කොණ්ඩේ කපන්න ගියත් කොණ්ඩේ කැපුවත් කන කැපුවත් දෙයක් නැහැ. දැර මගේ යාළුවෙක් ඉන්දියා දවස්වල කෙල්ලෙගේ 11 අවසරේ මරු කාලේ 11 අවසරේ කොණ්ඩේ කපන්න ගිහිල්ලා කොණ්ඩේ වෙනුවට කන කපලා බාබර්. ඉතින් කනේ එන පලස්තරයක් ගාගෙන සති ගාණක් ඉන්දියා අයියෝ කියන්න තියුනේවා ඔක්කොම කිව්වා. ඈ ආයි කොණ්ඩේ වෙනුවට කන කපලා. ඉතින් කොණ්ඩේ කැපුවා කන කැපුවා කියලා එහෙම ලොකු වෙනසක් නැහැ. පොඩ්ඩක් ඉතින් පොඩ වැඩි හොස්පිටල් යනවා ඉතින් ඒක වෙනම කතාවක්. නමුත් අර පදනම දෙදරන්නේ නැහැ කියන එක මම මේ කියන්නේ. පදරම දෙදරන්නේ නැහැ. එහෙම වෙනසක් වෙන්නේ නැහැ. එන්නේ විදියට කෙලෙසෙන්නේ නැති ස්වභාවයක් මේ හිත තුල ඇත. අන්න ඒක අඳුනගන්න ඒක උපතින්ම එනවා. හැබැයි ඒකට විශ්වාසය තියන්න අපි කැමති නැහැ. ඒ පදනම මෙච්චර ශක්තිමත් කියන්න අපි කැමති නැහැ. අන්න ඒ විශ්වාසය දියුණු වෙන්නේ මේ ප්‍රතිපදාව තුලින්. නැවත නැවත වැඩිම තුලින්. වැඩිලා 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 මුකුත් වෙනස් වෙයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට තමුන්ගේ අර එදිනෙදා හැමදාම ඉඳලා පුරුදු ස්වභාවය ඒ ප්‍රകൃතිය තමයි තියෙන්නේ. අන්න ඒ කතාව නැවත නැවත හඳුනා ගන්න, නැවත නැවත කටයුතු කරන්න කියන මඟ පෙන්වීම තමයි අපි මේ සිද්ධ කරන්නේ. ඒක කරනකොට ටිකෙන් ටික ඒ විශ්වාසය දියුණු වෙනවා. ඒ පදනම් පිළිබඳ ශක්තියක් මතුවෙලා එනවා. කොපමණකටද කියනවා නම් අනිගේ කෙනෙක් කියනවා මම දන්නේ හෝම කියනවාද කියලා කියනවා තාත්තා හොස්පිටාලේ අරන් ගියා. තාත්තට නසනීපයි මාරාන්තිකයි හුස්ම ගන්න අමාරුයින්. එතකොට මම ඉඳී පිටිපස්සේ සීට් එකේ මම මේ විදිහට අල්ලගෙන ඉඳියා 50 දිනක්. එතකොට අපි හොස්පිටාලේට ගමන් කරන ගමන් එතකොට 50 දිනකට ඔන්න තේරෙනවා හුස්මක් අදිනවා ආපහු ඒක පිට නොවෙනවා. ආපහු එකක් ඇදගන්නේ බොහොම අමාරුවෙන්. ඉතින් මම ගොඩාක් වෙලා එක එක ඒවා හොඳට කතා කර කර ඉඳියා, මතක් කර කර ඉඳියා, හොඳ දේවල් මතක් කරා, හොඳ දේවල් ඔලුවට දැම්මා, කරපු පින්කම් මතක් කරා. නමුත් ඔන්න ඔහොම ඔහොම යනකොට මට තේරෙනවා දැන් ටික ටික වැඩි අමාරු වෙනවා. ඔන්න එකපාරට මේ විදිහට මෙන්න ගත්ත හුස්ම බොහොම බරට පිට වෙලා ගියා. හොඳටම මට තේරුණා තාත්තාගේ මරණය සිද්ධ වුණා කියලා. අන්න ඒ වෙලාවෙත් මට තේරෙනවා මගේ හිතේ එක පැත්තක් විලාප දිදී කෑ ගහන්න අඬන්න යොමු වෙද්දී අන්න තව පැත්තක් බොහොම විවේකෙන් නොසෙල්වී පවතිනවා. මේක මට හිතා ගන්න බෑ මේක මේ ඇත්තක්ද බොරුවක්ද කියලා. නිකන් මම මට පිස්සු ඇදිලාද දන්නෙත් නෑ මේක මේ මෙහෙම වෙන්න පුළුවන්ද කියලා අහනවා. මේ වගේ අවස්ථාවක මේ වගේ සිදුවීමකදී මේ විදියට මුහුණ දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. මේ විදිහේ ශක්තියක් තියනවාද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. එහෙම වෙන්න පුළුවන්ද කියලා අහන්නේ මේ. ඉතින් මේ වගේ ජීවිතයේ මුහුණ දෙන්න පුළුවන් කටුකම අවස්ථාවක්. ඒ අවස්ථාවේදීත් නොසෙල්ලෙන පදනමක් මම දැක්කා. ඒක වෙන්න පුළුවන් දෙයක්ද? මේ ඔක්කොටම උඩින් මේ යන කාර් එකට උඩින් බලා ඉන්නා වගේ මට පේනවා මේ පණ අදින රෝගියා. එයාගේ පණ යනවා ටික ටික. ඊට පස්සේ අර පැත්තෙන් ඩ්‍රයිව් කරන කෙනාගේ කලබලේ ඔය ඔක්කොම බලාගත්ත නිරීක්ෂකයෙක් ඉන්නවා. මේ පැත්තෙන් මගේ හිත තුලත් සමහර වෙලාවට අඬන්න විලාප තියන්න එන උත්සාහය. හැබැයි අතරමැද මේ සියල් අතරමැද නොසෙල් වෙන පදනමක් ඇත කියලා ප්‍රකාශ කරනවා. මෙහෙම එකක් තියෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඊට පස්සේ කොහොම හරි අන්තිම ගැඹුරු හුස්ම පිට වෙලා ගියා. ගියාට පස්සේ මම එහෙම නතර කරා. මට තේරෙනවා ඔන්න දැන් පණ ගියා. ඔන්න දැන් ජීවිතයක් තවදුරටත් නැහැ කියලා මට දැනුණා. විනාඩි කිහිපයක් මෙහෙම ඉන්නකොට අන්න ඩ්‍රයිව් කරන කෙනා කියනවා දිගටම කතා කරන්න දිගටම කතා කරන්න මේ විදියට ප්‍රකාශ කරන්න අවදිව තියාගන්න කියලා. එතකොට අන්න ඒ මම දැනගෙන නමුත් දැන් මැරිලා කියලා මම අරයාගේ හිත සනසන්න මේ විදියට දිගට දිගට කතා කරා. දැන් මේ මලමිනියකට කතා කරන්නේ. මලමිනියට කතා කරන්නේ දැනගෙන කතා කරන්නේ. කා මොකක් ගැනුවෙන්ද අර ඩ්‍රයිව් කරන කෙනාට තාම මේ බර දරා ගන්න සූදානමක් නැහැ. අන්න එයාව දැනුවත් කරන්න එයාව සනසවන්න මම මේ විදියට කරනවා කියලා. ඒ වගේ වෙලාවකත් මට තේරෙනවා අන්න මම දැනුවත්. අන්න මම සිහියෙන් ඉන්නවා. අන්න මම මේ විදියට නොසෙල්ලෙන පදනමක් මේක පිටිපස්සේ තියෙනවා. මේක පිටිපස්සේ තියෙනවා. ගෙදර කට්ටිය වුණත් හඬනවා, වැළපෙනවා, කෑ ගහනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මමත් එහෙම ප්‍රතික්‍රියා කරයි කියලා. නමුත් එහෙම ප්‍රතික්‍රියාවක් නැහැ. මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා මට තේරෙන්නේ නැහැ. මෙන්න මේ සියල් අතරේ මේ නොසෙල්ලෙන පදනමක් යට තියෙනවා. ඒ යට තියෙනවා. ඒක හෙලවෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. අවශ්‍ය නම් අර හඬලා වැළපෙලා ඒ ලෝක ස්වභාවයට යන්න පුළුවන්. සමහර වෙලාවට ඒකට මාරු වෙනවා. නැවතත් තේරෙන ඔන්න ටික වෙලාවකින් අර පදනම තියෙනවා. අර පදනම තියෙනවා. හඬන වෙලාවට හැඬුවට කමකුත් නැහැ. ඒකේ දෙයක් නැහැ. නමුත් නැවතත් තේරෙනවා අන්න අර විදිහේ නොසෙල්ලෙන පදනමක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ හිතේම දෙබිඩි ස්වභාවයක් වගේ අන්න අර නොසෙල්ලෙන ස්ථාවර පදනමක් ප්‍රතිපදාවක් මෙතන අතර දකින්න පුළුවන්. ඒක දකින්නකොට දකින්නකොට තේරෙනවා මේ මොන දෙයින්වත් මේක කෙලසන්න බෑ. අර විදිහේ මා බෙබද්දෙක් පට්ට බෙබද්දෙක් බීලා ඉන්න වෙලාවක වුණත්, එහෙම නැත්නම් අර පිස්සු ඇදිලා පිස්සුවෙන් විකාර කරන වෙලාවක වුණත්, නැත්නම් මේ විදිහේ මහා විපතක් ඇවිල්ලා හඬා වැළපෙන වෙලාවක වුණත් නොසෙල්ලෙන පදනමක් ඇත. අන්න ඒ පදනම තමයි ඔබට නියම ආරක්ෂාව. අන්න ඒ පදනම තමයි නියම පිහිට කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්න ඒක අඳුනගන්න ඒ පදනමේ ස්ථාවරව පිහිටන්න කියන අදහස් තමයි තියෙන්නේ. සාමාන්‍ය හොඳට බර තියලා එතන ඉන්න කියන අදහස් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අර thoughts emotions වලින් සාමාන්‍යයෙන් ගහගෙන යන සුළුයි. ගාගෙන යන සුළුයි. ඒ ඊට එහා ගියපු පදනමක් ඊට එහා ගියපු ස්ථාවරයක් මේකේ තියෙනවා කියන තැන මේ තැනට හිට ගන්න ඕනේ. එතන බර තියලා එතන හොඳට කකුල තියා ගන්න ඕනේ. ඒ තිබ්බට පස්සේ තේරෙනවා අර මොන දේ ආවත් ඔන්න අඬන්න පුළුවන්. ඔන්න වැළපෙන්න පුළුවන්. සමහර වෙලාවට ලෝකයා සනසන්න හඬනවා වැළපෙනවා. සමහර වෙලාවට ලෝකයා සනසන්න අර විදියට ප්‍රයෝජනවත් නැති දෙයක් මලමිනියකට කතා කරනවා වගේ දෙයක් සිද්ධ කරනවා. නමුත් අන්න දන්නවා මේ යන ක්‍රියාවලිය මොකද්ද, දන්නවා මේ අවස්ථාව මොකද්ද කියලා. ඉතින් විශ්වාස නැහැ මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද, මේ වගේ දෙයකට මේ ආකාරයෙන් මුහුණ දෙන්න පුළුවන්ද. අන්න තමන්ගේ මරණය ආවත් ඕකම තමයි වෙන්නේ. ඉතින් වෙන මොකුත් නැහැ, උතන වෙනසක් නැහැ, එහෙම ලොකු වෙනසක් නැහැ. ඒ වෙනුවට තේරෙනවා ඔන්න මගේ හුස්ම ඉර වෙනවා. දැන් තාත්තගේ හුස්ම වෙනුවට මගේ හුස්ම ඉර වෙනවා. අර මෙච්චර කාලයක් බොහොම පහසුවෙන් වැටිච්ච හුස්ම දැන් බොහොම අමාරුයි. අමාරුයි. අන්න ටිකෙන් ටික ටිකෙන් ටික ඒ ක්‍රියාවලිය අහවර වෙනවා. අන්න බොර ගෑඹුරු හුස්මක් පිට වෙලා යන වෙලාවක් ඇත. උකනේ ජීවිතය කියන්නේ බර හුස්මක් ඇතුළට අදිනවා, බර හුස්මක් පිට වෙලා යනවා. ඔය දෙක අතර හුස්ම ගන්න තමයි ජීවිතේ. අර චෑස් ගාගෙන පළවෙනි හුස්ම කොච්චර අමාරුවෙන්ද ඔක ඇදගන්න ඇත්තේ. ලංගස් වල වතුර ඈ ඒ වෙලාවේ ඒ කොම කොම හරි අන්න ඇදගත්තා, හුස්මක් ඇදගත්තා. ඒ ඇදගත්ත හුස්ම තමයි මේ යන්නේ ගිල්ල 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 කොවිලාවේ හරි ඕක පිට වෙලා යනවා. ගැඹුරු හුස්මක් පිට වේ. අන්න ආපහු තව එකක් එන්නේ නැහැ. එච්චරයි. ඔය අතරමැද හුස්ම කීයක් තියෙනවද, ඔය අතරමැද ෂණ කීයක් තියෙනවද කියන කතාව තියෙයි. අන්න ඒ වගේ ප්‍රතිපදාවක් තමයි මේක. බැස ගන්න තේරෙනවා මෙන්න මේ විදිහට පදනමක් තියෙනවා. අර විදිහට තාතමලත් එහෙම නැත්නම් මට මරණේ ආවත් නොසෙල්ලෙන පදනමක් තියෙනවා. අන්න ඒ පදනමේ හොඳට කකුල තියාගත්තා නම් අර ඇත්තඩිය කියන්නේ ඇත්තඩිය තියන්නේ නිකන් අර නොසෙල්ලෙන විදිහට තියන්නේ. ඇත්තු කවදාවත් ලිස්සන්නේ නැහැ නේ. මේ දවස්වල වැහලා වැහලා නේ මන් දන්නේ මේ පඩි වෙල් නිකන් ලිස්සනවා, නිකන් ලිස්සන ගස් යනවා වගේ තමයි. කකුල පොඩ්ඩක් එමේ වුණොත් කොහේ ගිල්ල නතර වේවිද කියලා කියන්න බෑ. සමහර විට උඩ නෙමෙයි පහළටම යන්න පුළුවන් එකපාර. ඒ එච්චරට ලිස්සනවා. හැබැයි අර සාවරව කකුල තිබ්බොත් අර හොඳට බර කළා අර ඇත්තඩිය වගේ තිබ්බොත් ලිස්සන්නේ නැහැ. අසිහියම තමයි ලිස්සනවා කියන්නේ, අසිහිය වෙන මොකුත් නෙමෙයි. එතකොට එන්නේ මේ විදිහට කකුල තියන්න අන්න බුදු කෙනෙක්ගේ ශරීර ලක්ෂණයක් විදිහට පෙන්වනවා. ලිස්සන් නැතුව මේ විදිහට ස්ථාවරව පතුල බිම හිටිනවා ඇත්තඩිය වගේ. අන්න ඒ වගේ මෙන්න මේ පදන මේ කකුල තියාගත්තා නම් කෙනෙක් එයාට තේරෙනවා අවශ්‍ය නම් මට හඬන්න වැළපෙන්න පුළුවන්, අවශ්‍ය නම් ලෝකයා සනසන්න මේ විදිහට කතා බස් කරන්න පුළුවන්. නමුත් නොසෙල්ලෙන පදනමක් ඇත. එහෙම දෙයක් තියෙන්න පුළුවන්ද කියන තරම් ප්‍රශ්නයක් මෙතන තියෙනවා. නමුත් එහෙම දෙයක් ඇත. ඒක තමයි ඔය කියන ශක්තිය. ඔය කියන ශක්තිය ඒක කාටවත් හොලවන්න බෑ. ඒක කාටවත් දූෂණය කරන්න බෑ. අන්න ඒ ස්වභාවය වැළඳ ගන්න, ඒ ස්වභාවය හඳුනා ගන්න කියන ආරාධනාව තමයි මේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. ඒක තමයි නියම ඔය කියන විවේකය. ඔය කියන ආරක්ෂිත භූමිය, ඔය කියන දුක නැති තැන. අර සියලුම දේවල් යනවා. හැබැයි නිරීක්ෂකයා තවදුරටත් ඒකට අදාළ නැහැ. අර කාර් එකේ එන කෙලියක්. හැබැයි අර කාර් එකේ CCTV කැමරාවකින් බලා ඉන්නා වගේ කවුදෝ බලාගෙන ඉන්නවා. ඒ කැමරාවේ ස්වභාවය පමණක් ඇති. දැන් සාමාන්‍යයෙන් ගෙවල් වල ගහලා තියෙන CCTV ඇත කියලා බෝඩ් එකක් ගහලා තිනවා. ඇත්ත CCTV එකක් නැහැ. අර බෝඩ් එක විතරයි තියෙන්නේ. බෝඩ් එක විතරයි තියෙන්නේ. ඒ පමණකුත් ඇති. ඈ මොකද කවුරුත් වෙන්නේ නැහනේ. දන්නවා මේ මොකක් හරි මේ ලෙඩක් වැටෙන්න පුළුවන්. ඉතින් හොරුන්ගෙන් එහෙම කිසි කරදරයක් නැහැ. CCTV ඇත කියන බෝඩ් එක විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් භයානක බල්ලෙක් ඇත කියලා කියනවා. බල්ලා මැරිලා මාස ගාණක් ගිහිල්ලා ඌ වලලලත් ඉවරයි. හැබැයි බෝඩ් එක තාම තියෙනවා. කවුරුත් එන්නේ නැහැ. කවුරුත් එන්නේ නැහැ. අන්න ඒ විදිහේ නිරීක්ෂකයා ඒ විදිහේ අර CCTV කැමරාව වගේ තියෙන ස්වභාවේ මොන දේ වුණත් දූෂණය වෙන්නේ නැහැ. මොන කරදරේ බාධකයාවත් ඒක සැලෙවෙන්නේ නැහැ. ඒක සැලෙන්නේ නැහැ. අන්නේ කියන හැකියාව, අන්නේ කියන පදනම තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ. ඒ පදනම හඳුනගන්න ඒකට යොමු වෙන්න මේ තැනත්තට තේරෙනවා අන්න ආරක්ෂිත භූමියක්. මේ සියල්ල අතරේ නොසෙල්වෙන පදනමක්. මේ දුකෙන් පිරුණු ලෝකේ දුක නැති තැනක් ඇත. ඒක හොයාගන්න බොහොම සරල දෙයක් තමයි අවශ්‍ය වෙන්නේ. මේ ප්‍රතිපදාව නැවත නැවත කරන්න. තමුන්ට අවංකව කරන්න. අන්නේ අවංක භාවය වැදගත්. එහෙම නැත්නම් ඉතින් වෙන කවුරු හරි රවට්ටන්න නම් ඉතින් ඔයචර ප්‍රයෝජනවත් වැඩ නෙමෙයි. මේ වගේ එකක් නම් කොහොමවත්ම වැඩක් නැහැ. දැන් පෞගේ දවසක ඔය පහල ඔෆිස් එකේ මහත්තයා කියනවා මේ උපාසක කට්ටිය එනවා හාමුදුරනි භාවනා කරන්න ඈ. එනකොට අපේ නීති රෙගුලාසියක් තියෙනවා. ෆෝන් අරගෙන යන්න බෑ. ෆෝන් එක ඔෆිස් එකට බාර දීලා යන්න ඕනි. එතකොට මට දැනගන්න තියෙනවා දැන් 3-4 දෙනෙක් ගාව උඩ ෆෝන් තියෙනවලු. දැන් මොකද කරන්නේ කියලා අහනවා. එතකොට මං ගෝවා අපි තියෙනවානේ සාමාන්‍යයෙන් ලියකිවිල්ල රසම් කරනවානේ. ඒකේ ෆෝන් නැත කියලා ලියලා අසම් කරලා දෙනවානේ මිනිහා. ඊය අස්සන ගන්න. බෑග් චෙක් කරන්න ඒ වගේ වැඩ කරදර ගන්න ඕනේ නැහැ. ඈ ඒ වගේ වැඩවලට යන්න ඕනේ නැහැ. එච්චර අවශ්‍ය නැහැ. එච්චර පිස්සුවක් නැහැ. ඒ වෙනුවට අර අස්සන් අරගන්න. එතකොට ඌ එන්නෙම දැන් බොරුවක් කියලානේ ඇතුළට. දැන් මේ එන්නෙම කොටද? ආ හිත පිරිසුදු කරන්න. හිත පිරිසුදු කරන්න. එන්නෙම මොනපදන මේද? අන්න ෆෝන් නැත කියලා අස්සන් ගත්ත එච්චරයි. මේ ඇති. ඒ ඇති. එතකොට බොරු කරන එකයි. ඉතින් එතනම අහු වෙලා ඉවරනේ. ඌ මෙතන මාසයක් ඉඳියද? මාස දෙකක් ඉඳියද? මාස තුනක් ඉඳියද? ඇති වැඩක් නැහැ. ඇති වැඩක් නැහැ. මොකද අනේ මේ අච්චරට ඔය කාටද බොරු කරන්නේ? මේ තමුන්ගේ හිතත් එක්ක වඩන ප්‍රතිපදාවන්නේ මේක. අතන කියලා මේ ෆෝන් නැත කියලා අසං කළා. ෆෝන් එකක් අරන් ආවම දිනුන්ද දැන් මිනිහා? ඒක තමයි අහන්න තියෙන. දැන් ඔයා හරිද? දැන් ඔයා දිනුන්ද? දැන් සැපද කියලා ඇහුවාම හරි. ඊට වෙලෙ ඉහාට යන්න ඕනේ. නැගීලා බෑග් චෙක් කරලා ෆෝන් ගන්නවත් ඒ අවශ්‍ය නැහැ. අර අස්සන ගන්න. අමතක නොකර ඒ අස්සන ගන්න. ෆෝන් නැත. අස්සන් කරා දිනේ දැම්ම ආවා. මිනිහා උට අවුලක් නැහැ. අවුලක් නැහැ. මොකද එන්නේ හිත පිරිසුදු කරන්න. ඈ එන්නේ මේ විදිහ ප්‍රතිපදාවක් වඩන්න. එතකොට මොන පදනමේද ඇවිල්ලා තියෙන්නේ කියලා ඇහුවොත් එතනම ආපු ගමනම බංකොලොත්. ආපු ගමනම බංකොලොත්. අන්න ඒ විදිහට තමන්ට අවංක වෙන්නකෝ. තමන්ට අවංක වුණාම ප්‍රමාණවත් මේක. එහෙම නිකන් අමුතු අමුතු නිකන් කෑලි වචන පාඩම් කරගෙන නිකන් බොරුවට දෙසන්න ඕනේ නැහැ. මේ වෙනුවට නිකන් මේ සරලව බලන්න. මම මට අවංකව මේ වැඩේ කරනවාද? ඈ මේ විදිහට මේ කටයුතු කරනවාද? මේ විදිහේ ප්‍රතිපදාවකට බැසගත් අර්ථෙන් මම ඉන්නවද කියලා බලන්න. ඒ ඇති. ඒ ඇති. කෙනෙක් එක්ක ගනුදෙනු කරනකොට මම මේ තව මිනිස්සෙක් එක්ක ගනුදෙනු කරනවා කියන අදහසින් මේ ගනුදෙනු කරන්න. එතකොට වරදක් වෙන්න විදිහක් නැහැ. ඒක නොතේරෙන කෙනෙක්ට ආයේක නොතේරලා එක්ක විශේෂ ගෞරවයක් දෙන්න આવොත් අන්න වරදින් ඉඩ තියෙනවා. ඒක නොතේරිලා වුණා අමුතුවෙන් නිග්‍රහ කරන්න આવොත් අන්න වරදින් ඉඩ තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ගනුදෙනු කරා නම් වරදින්න විදිහක් නැහැ. වරදින විදියක් නැහැ. ආම්දුර කෙනෙක් එක්ක ගනුදෙනු කරත් වරදින විදියක් නැහැ. පාරේ ඉන්න ඉංගන්නෙක් එක්ක ගනුදෙනු කරත් වරදින විදියක් නැහැ. දෙන්නම මිනිස්සයෝ කියන අර්ථයෙන් ගනුදෙනු කරාම ප්‍රමාණවත්. ප්‍රමාණවත්. අන්න ඒ විදිහේ සරලත්වයකින් යන්න පුළුවන් මේක. ඕකනේ කියන්නේ අර සීල එක ප්‍රධාන පදනම විදියට කියන්නේ මොකද? අත්ථූපනායක කියන ධර්මයක් ප්‍රකාශ කරනවා. මෙයා තමුන්ව උපමා කළා. මමත් මිනිස්සෙක්, මෙයත් මිනිස්සෙක් කියන අර්ථයෙන් වැඩ කටයුතු කරනවා. ඒකට ඔක්කොම සීලෙ අහු වෙනවා. ආ ඒකට කෙනෙක් එක්ක ගනුදෙන කරන විදිය හොඳම ක්‍රමයේ අහු වෙනවා. ඒකට එහාට අවශ්‍ය නැහැ. ඒකට එහාට අවශ්‍ය නැහැ. අන්න එතකොට ඕන ශික්ෂාපදයක් කොයි විදියට පැහැදිලි කරන්න පුළුවන්. පන්සිල් විතරක් නෙමෙයි 227ක් තියෙන අර පාතිමොක්ක සංවර සීලේ උනත් පැහැදිලි කරන්න පුළුවනි ඔන්න ඔය පදනමේ. මමත් මිනිස්සෙක්, මෙයත් මිනිස්සෙක්. මේ අවස්ථාවේදී කොහොමද කටයුතු කරන්නේ? මාව උපමා කරලා මම හිතනවා. මට මේ වගේ දෙයක් වුණා නම් මං කොහොමද හිතෙන්නේ? මට කොහොමද මතුවෙන දේ? ඒ පදනම තියුණා නම් ඒක ඕන ශික්ෂාපදයක් පැහැදිලි කරන්න පුළුවන්. බොරුසිල් නම් පැහැදිලි කරන්න බෑ හැබැයි ඈ. බොරුසිල් කියලා ඒවත් තියෙනවානේ. එහෙම ඒවත් තියෙනවා. එහෙම ඒවා අල්ලගත්ත කට්ටියක් තියෙනවා. ඒවා අමාරුයි. මම කියන්නේ ඇත්තට තියෙන ශික්ෂාපද තියෙනවනේ ඒවා පැහැදිලි කර හැකියි. අර සීලබ්බත පරාමාස කියන ඒවා අමාරුයි ඉතින්. ඒවා තේරුම් කරන්න අමාරුයි. ඒවා පැහැදිලි කරන්න අමාරුයි. ඒවා ලොජික් එක ගන්න අමාරුයි. මේකත් අහනකොටම තේරෙනවා මේක නම් මොකක් හරි කෙප්පයක් තමයි. මොකද හේතුව අර අර එහෙම නිකන් ලොජිකල් ගතියක් නැහැ. ඇහුව ගමන් කිව්ව හැකි වැරදුනා කියලා. මොකද අර කියන්නේ මේ සම්පූර්ණ නොගැලපෙන දෙකක් එකතු කරලා ගැට ගහලා කියනවා. අර එහෙම වුණොත් මෙහෙම වුණොත් මෙහෙම වුණොත් කිව්ව ගමන් හරි. ආ මෑන් ටවුට් කියලා ගිහිල්ලා මෑන් ටවුට් ගිහිල්ලායි කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේ සරලව කරන්න පුළුවන් ප්‍රතිපදාවක්. එච්චර පටලව ගන්න අවශ්‍ය නැහැ. ප්‍රතිපදාවත් සරලයි. ඒකට සඳහා අවශ්‍ය වෙන අඩුම කුඩුම ටිකත් බොහොම සරලයි. අන්නේ සරලත්වයේ තුලින් කෙනෙක් දකින්න පුළුවන් මේ කොයි දේ වුණත් සුනාමියක් ආවත් ගෙට ගිනි ගත්තත් අර විදියට තාතමලත් මෙන්න මේ නොසෙල්ලෙන පදනමක් මේ තුල ඇත. හැබැයි ලෝකයා කැමති නැහැ. ලෝකයා කියනවා එහෙම බෑ මේ වෙලාවට අඬන්න ඕනේ. ලෝකයා කියනවා එහෙම බෑ තාත්තා මැරුණාම නොකනොබී දුකෙවි ඉන්න ඕනේ. ලෝකයා කියනවා ඕම හරියන්නේ නැහැ කියලා. ලෝකයා කැමති නැහැ. ලෝකයා කැමති ඒගොල්ලෝ නැතිකොට අපි නොකනොබී ඉන්නවනම්. ලෝකයා කැමති ඒගොල්ලෝ නැතිකොට අපි හුස්ම ගන්න නැතු ඉන්නවනම්. ඒ විදිහ අමුතු නිකන් කැමැත්තක් තියෙන පාටයි. මොකද්දෝ මන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ කන්න බොන්න විවේකයෙන් ඉන්න ඕනේ ඒගොල්ලෝ ඉන්න කාලෙට විතරයි. නැත්තම් එපා. නැත්තම් එහෙම ඉන්න බෑ. නැත්තම් එහෙම අවුල් කියලා. අනේ ඒ විදිහේ අමුතු නිකන් අදහසක් තියෙනවා පාටයි. මන් දන්නේ මොකද්ද කියලා. ඉතින් මේ හැමදාම කන්න බොන්න වෙනවා, හැමදාම හුස්ම ගන්න වෙනවා, හැමදාම විවේකින් ඉන්නවා කියන කැමැත්තෙන් කෙනෙක් කටයුතු කරනවා නම් අන්න ඒක බොහොම හිතවත්, නැත්තම් ඒක බොහොම හෙල්ති රිලේෂන්ෂිප් එකක් වෙනවා. එහෙම නැත්තම් අර යාළු වෙලා ඉන්න කාලෙට විතරක් කන්න බොන්න, යාළු වෙලා ඉන්න කාලෙට විතරක් විවේකෙන් ඉන්න, අනිත් කාලෙදී අඬ වැළපිලා ඉන්න, අපි ඉන්නකොට විතරක් කොහොම hina වෙලා ඉන්නකොත් අවුට්, එතන අවුට් ගතියක් තියෙනවා. එතකොට ඒ රිලේෂන්ෂිප් එක හෙල්ති නෑ, හෙල්ති නෑ. ඔබම සරලව හොයන්න පුළුවන්, සරලව හොයන්න පුළුවන්. අන්න ඒ විදිහේ සරලත්වයක්, අන්න ඒ විදිහේ විවේකයක්, අන්න ඒ විදිහේ ප්‍රතිපදාවක් ගැන තමයි මේ ආරාධනාව. ඉතින් අපි හිතමු, කල්පනා කරමු අද දවසෙත් මේ කරපු කතා බහ එවැනිව ප්‍රතිපදාවක් සඳහා හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. මම හිතන්නේ අදත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම වටිනා ධර්ම දේශනාවක් අපි හැම දිනා වෙනුවෙන් ඉදිරිපත් කළා. මේ ස්වාමීන් වහන්සේට පිළිකර ලබා දීමේදී කියපු පණක් ආශ්‍රයෙන් තමයි දේශනාව දිගහැරුණේ. ස්වාමීන් වහන්සේ සඳහන් කරේ අසනීපයක් හොඳ වෙන්න කියලා, අපිට මේ තියෙන අසනීප සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වෙනුවට මේ අසනීපේ බාර ගැනීමෙන්ම ඒ අසනීපේ සුව වෙනවා කියන ස්වභාවයක් තියෙනවා කියන කාරණේ තමයි පැහැදිලි කරන්න උත්සාහ කරේ. ලොක්ෂන්ද මමනි ගෞතම භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු ගාථාවක් පාදක කරගත්ත ස්වාමීන් වහන්සේ ඉදී ඒ ගාථාවේ අර්ථය විදිහට සඳහන් වෙන්නේ ඔබ විසින් කළ යුතු කාර්යයක් තියෙනවා. තථාගතයන් වහන්සේලාට කරන්න පුළුවන් මඟ පෙන්වීම පමණයි. ප්‍රතිපදාවට බැසගෙන මේ ප්‍රතිපදාවේ ගමන් කරන කෙනෙක් මේ සියලු මාර බන්ධන වලින් නිදහස් වෙනවා කියන කාරණේ තමයි ඒ ගාථාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගිහිගෙන් නික්මුණු පසු කියලා තියෙනවා, මම කාම වස්තු නිසා පීඩාවට පත් වූෙක් කියලා ප්‍රකාශ කළා. ඒ වගේම ඒ ගමන අවසානයේ බුද්ධත්ව සාක්ෂාත් කරගත්ත පස්සේ මේ කාම වස්තුන් ලැබිච්ච පීඩාවේ අවසානයේදී දුක නැති කර බව ප්‍රකාශ කළා. ඒ ගිහි මාර්ගයත් අනිත් අයට පින්වල දුන්න, අනිත් අයටත් ඒ මාර්ගයේ ගමන් කරලා මේ කියන පීඩාවන් දුරු කරගත හැකි කියන කාරණේ අනිත් අයටත් සාක්ෂාත් කරගන්න පුළුවන් කියන කාරණය පැහැදිලි කරා කියලා ස්වාමීන් දේශනා කළා. ඒ වගේම මේ කියන ප්‍රතිපදාවට වැටෙන කෙනෙක්ට මුලින්ම දැනෙන්නේ අපහසුවක් නෙවෙයි, ඒක පොඩි පීඩාවක් ඝර්ෂණයක් තියෙන දෙයක්. නමුත් මේ ඒ ඝර්ෂණයේ සහය පීඩාව ඇතුළේ ඒ තුළම ක්‍රමානුකූලව මේ ගමනේ ගමන් කිරීම තුළින් අවසානයේ මේ කියන පහසුව අපට ළඟා වෙන්න පුළුවන් කියන කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. මේ ඒක හරියට උපමාවක් විදිහට දැක්කොත් එහෙම, දැන් සිංහෙක් අපි එළවගෙන එනකොට අපි මේ පස් නගින්න පුළුවන් වුණත් බැරිුණත් අමාරුවෙන් හරි ගහකට නැක්කට පස්සේ සමහර ගහට නගින්න කැමැත්තෙන් නෙවෙයි, හැබැයි එතන නැක්කට පස්සේ අපි එතන ගහ උඩ ඉඳලා අපිට දකින දර්ශනය මනස්කාන්ත දර්ශනයක් කියලා ඒක අත්විඳින්න පුළුවන්. ඒ කියන්නේ ඒ තියෙන සුන්දරත්වය විඳ ගන්න පුළුවන්. මේ වගේ මේ සමහර කෙනෙක් මේ ප්‍රතිපදාවට ලං වෙන්නේ කැමැත්තකින් නොවෙන්න පුළුවන්. මොහොතේ ජීවිතේ වෙන බොහොම බරපතල හිතමාරුවක් එහෙම නැත්නම් කරදරයක් නිසා මේ ප්‍රතිපදාවට බැසගත්තා වෙන්න පුළුවන්. හැබැයි මේ මාර්ගයේ ඉස්සරහට ගමන් කරනකොට ඒ තුල දකින සුන්දරත්වය, මේ ප්‍රතිපදාව නිසා ජීවිතයට ලැබෙන ආලෝකය මතින් මේ ජීවිතයේ ලස්සන සුන්දර ස්වභාවය අත්විඳ ගන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මම තනද දේශනාවේ වැදගත්ම දේ විදිහට මම අඳුනගත්තේ මේ හිතේ කොයි හිතකත් තියෙන හිතේ නොසෙල් වෙන පදනමක්. මෙන්න මේ කියන මේ නොසෙල් වෙන පදනම සොයා ගැනීම තමයි මේ ප්‍රතිපදාවේ ආරම්භය. يعني මේක ස්ථාවර පදනමක්. ඒක කොයි දෙයක් නිසාවත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපි ඒක හරියට නිවැරදිව දන්නේ නැහැ. දන්නේ නැති නිසා අපි මේ හිතුවිලි අතර දෝරණි දෙමින් ඉන්නවා. හැබැයි මේ නිවැරදි ස්ථාවර තත්ත්වය අඳුරගත්ත කෙනෙක්ට අවශ්‍ය නම් ලෝකේ සනසන්න මේ ඒ ලෝකයට අවශ්‍ය විදිහට ක්‍රියාකටයුතු කරන්න පුළුවන්. නමුත් හිත ඇතුළෙන් නොසැල්වි ඒ නොසෙලි ඒ සාවර පදනමේ ඉඳගෙන තමන් කැමති දෙයක් කරන්න පුළුවන්. හැබැයි මේ කියන ස්ථාවර පදනම අඳුර ගැනීම සහ ඒ කරා ගමන් කිරීම තමයි වැදගත් කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කර. ඒ වගේම මේ ප්‍රතිපදාව බොහොම සරල ප්‍රතිපදාවක්. ඒක මොන පාදක කම්කටොළු ආවත් ඉදිරියට කරගෙන යෑමෙන් මේ කියන ස්ථාවර පදනම සොයා ගන්න පුළුවන් කියන එක තමයි අද දේශනාවේ හරි වුණේ මට හිතෙන්නේ. ඒ ඒ අද දේශනාවේ සාරාංශය ඉදිරිපත් කළේ අපේ සම්බන්ධ වෙලා සිටින පිරිස පොඩි මතක් කිරීමක් විදිහට. ඊට පස්සේ අපිට තියෙන්නේ අද දවසේ ගෞණි ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද උපදේශ පත්‍රිකාව සම්බන්ධ වෙන පිරිසට විදාහැරීම. මං හැමදාමත් කියනවා වගේ මතක් කරනවා වගේ ගෞණි ස්වාමීන් වහන්සේගේ දේශනාවේ මතක් කරනවා වගේ මේ සතිය කියන එක මනාසිහිය කියන එක අපිට මනුෂ්‍ය විදිහට අපි හැම දෙනෙක්ටම ලැබෙච්ච මූලික ජන්ම දායාදයක් කියලා කියන්න පුළුවන්. ඒක අපි හැම දෙනාටම අඩු වැඩියක් නැතුව සමානව තියෙනවා. වැදගත්ම දේ තමයි මේකට අපි වටිනාකමක් දීලා මේ සිහිය නැත්නම් සතිය වර්ධනය කරගන්න අවශ්‍යයි කියලා අපි ඒ ලොකු ඒකට වටිනාකමක් දීලා ඒ සඳහා දවසේ කාලයක් මිඩංගු කළ එක පුහුණු කිරීම තමයි වැදගත්ම දේ. ඉතින් අපි විශ්වාස කරනවා අදත් මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්නේ හැම මේ විශ්වාසයෙන් යුතු පිරිසක් කියලා. එහෙම සම්බන්ධ වෙන මූලික උපදෙස් අලුත් කරගන්න කැමති කෙනෙක් හරි එහෙම නැත්නම් අද අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට තමයි මේ ආමන්ත්‍රණය. මම මේ මෙතන සඳහන් කර තියෙන නිසන්න වනේ ආශ්‍රයෙන් මේ අපි සත්‍යමත් බව මූලිකව ක්‍රම තුනකට හඳුන්වා දෙනවා. සත්‍යමත් ඇවිදීම, හිඳ ගැනීම සහ ඒ දෙක පුහුණු කරාට පස්සේ බුද්ධ කටයුතු සතියේදීම කියන කාරණා තුන ආශ්‍රයෙන්. ඉතින් මුලින්ම පටන් ගන්න කෙනෙක් සත්‍යමත් ඇවිදීම සහ සත්‍යමත් හිඳ ගැනීම තමයි මේක පටන් ගන්න ඕනේ. දැනට නිසන්න වනේන් නිෂ්පාදනය කරලා තියෙන වීඩියෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් සතිමත් ඉඳ ගැනීමට සහ සතිමත් ඇවිදීමට අදාළ වීඩියෝ දෙකක් කලින්ස් මම මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට මේ උපදෙස් අලුත් කරගන්න කැමති කෙනෙක්ට මේ ලින්ක්ස් වලින් ගිහිල්ලා ඒ අවශ්‍ය මූලික උපදෙස් ලබා ගන්න පුළුවන්. මේ මූලික උපදෙස් ලබාගත් කෙනෙක් කළ යුතු වන්නේ මේ සඳහා අවශ්‍යතාවයක් ඇති කරගෙන දිනපතාම පොඩි වෙලාවක් يعني පැය භාගයක් වෙන් කර ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් අපි හැමෝම දන්නවා අපි හැමදාම තියෙන පැය 24ක්. ඉතින් ඒක අපි ප්‍රමුඛතාවය දෙන හැටියට තමයි අපිට මේ වෙලාවල් හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක වටිනවා, මේක තමන්ගේ ජීවිත ලං කරගත යුතුයි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් පැය භාගයක් වෙන් කරගන්න උත්සාහ කරන්න. එහෙම බැරි කෙනෙක් ඉන්නවා මේක විනාඩි 5කින් පටන් ගන්න. අද විනාඩි 5ක් නම් දවසින් දවස විනාඩිය වැඩි කරලා පැය භාගයක් විනාඩි 45ක් හෝ පැයක් දක්වා මේ කාලය වැඩි කරගන්න පුළුවන්. එහෙම වැඩි කරගෙන මේ පැය දෙකක් වගේ කාලයක් තිස්සේ කාලයකට අවම වශයෙන් ඇවිදීම සහ හිඳ ගැනීම පැය දෙක පැය බැගින් කරලා සත්‍යයකට පත් වෙන්නේ. එහෙම පැය දෙකක හිඳ ගැනීමක් සහ පැය දෙකක ඇවිදීමක් සම්පූර්ණ කරාට පස්සේ ඔබට පුළුවන් ඔබේ අත්දැකීම් ඔබට තේරෙන විදිහට සඳහන් කරන්න. ඇවිදිනකොට කොහොමද කකුලට දැනුනේ, ඉඳගෙන ඉන්නකොට කොහොමද හුස්ම දැනුණාද, එහෙම නැත්නම් ඉරියව්ව දැනුණාද, උදරේ ස්පහත් වීම දැනුණාද, මේ ආකාරයෙන් Tamanට දැනෙච්ච අත්දැකීම් ටික පැහැදිලිව ලියන්න. මේ අර දිනපතා සතිමත් ඉඳ ගැනීමට සහ සතිමත් ඇවිදීමට වෙලා වෙන් කර ගන්නවා වගේම වැදගත් සතිමත් තමන්ගේ මේ සතිමත් වාර්තා ලිවීමත්. ඒකෙන් කාරණා දෙකක් වෙන්න පුළුවන්. එකක් තමන්ගේ ගමන කොහොමද අඩුපාඩුවක් තියෙනවද කියන එක පැහැදිලි කර ගන්න පුළුවන්. ඒ වගේම මේ වැඩසටහන සම්බන්ධ වෙන අනිත් අයටත් සතිමත් භාවයේ යෙදෙන්න සහ ඒ යෙදීමේ තමන්ගේ අත්දැකීම් වාර්තා කරන්න ඒක උත්ප්‍රේරකයක් වෙන්න පුළුවන්. ඒක නිසා සම්බන්ධ වෙන හැම දෙනෙක්ගේම අපි ලහිටනවා හැමදාම සතිමත් ඇවිදීම් සතිමත් ඉඳ ගැනීම වල යෙදෙනා වගේම ඒ තමන්ට ලැබෙන අත්දැකීම් මේ විදිහට වාර්තා කරන්නත් පුරුදු වෙන්න කියලා. ඊට පස්සේ සඳහන් වෙන්නේ ඒ කියන වාර්තා අපිට යොමු කරන්න පුළුවන් Google Form එක සහ email ලිපිනය. ඒ වගේම අවසාන වශයෙන් සඳහන් වෙනවා මේ අපි මේ හැම ඉරිදා දවසකම දැන් අපි මේ අද 114 වෙනි වැඩසටහන කරේ හැම ඉරිදා දවසක මේ වෙලාවටම මේ වැඩසටහන පැවැත්වෙනවා. ඉතින් ඔබ වාර්තා ඉදිරිපත් කළත් නැතත් හැම දිනෙකම මේ වැඩසටහන සම්බන්ධ වෙන්න පුළුවන් දේශනාවට සවන් දීලා, ඒ වගේම අනිත් අයගේ වාර්තා වලින් මොනවද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන කරුණු කාරණා කියලා ඒවත් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඒක නිසා හැම දිනාටම ඒ ආකාරයෙන් මේ වැඩසටහනට සත්කතා සම්බන්ධ වෙන්න හැමදාම සතිමත් ඉඳගැනීම් හා සතිමත් ඇවිදීමල යෙදෙන්න කියලා මතක් කරන ගමන් අපි ඊළඟ අපේ වැඩසටහන ඊළඟ අංකයේ වෙත යොමු වෙමු. ඊළඟට තියෙන්නේ අපේ ප්‍රශ්න උත්තර වැඩසටහනට සම්බන්ධ වෙන්න. අද ප්‍රශ්න උත්තර වැඩසටහන මෙහෙවන්න මම නදීට ආරාධනා කරනවා.
බොහොම ස්තුතියි රාජිකා. අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. අද මං හිතන්නේ ධම්මකුසල ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ තමයි අපේ Q&A එකටත් සම්බන්ධ වෙන්නේ කියලා මං.
ඒකනේ මේ නදී මොකක් හරි මං හිතන්නේ බුත්තාමඳුරන්ට පොඩ්ඩක් මොකක් හරි ඕනියමක් පොත් වැඩිලා තියෙනවා මට පෙන්නේ. මේ ඒ ස්වාමීන් වහන්සේට අසනීප වෙලා කවුරු හරි මොකක් හරි දුෂ්ට ප්‍රාර්ථනාවක් විශේෂයෙන්ම උදාහැරලා තියෙන පාටයි. ඉතින් මම සම්බන්ධ වෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, නම් අද වැඩසටහන ඉවර වෙලා උන්වහන්සේටත් අපි පිටින් අනුමෝදන් කරමු. ඉක්මන් සෝය වෙන්නත් මොනාද ඔය
කියලා
නේ.
හරි
ඒකමනේ.
ඔව් බ්ලැක් මැජික් එක 9 වගේ වෙනකන් ගන්න පුළුවන්. ලොකු ස්වාමීන් වහන්සේ අද මෙහි වැඩ ඉන්න ඉඳ සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන රොක්හැම්ටන් සතිපාසලට. ඉතින් ඒ හින්දා ඒ පදනමයි කරගෙන යා.
එහෙමයි එහෙමයි. බොහොමත්ම තැන්ක්ස් ස්වාමීන් වහන්සේ. අද දිනේත් අපිට වාර්තා තුනක් ලැබී තිබෙනවා ස්වාමීන් වහන්සේ. එයින් පළවෙනි වාර්තාව ඉදිරිපත් කිරීමට උවහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්ස. එදිනදා ජීවිතයේ සතිය පුහුණු කිරීම 11 වන වාර්තාව. සති පුහුණුව මුලින් ආරම්භ කළේ විනෝද ක්‍රීඩාවක් කරන විදිහට. තැනක් වේලාවක් විශේෂ කරගත්තේ නෑ. ඉඩ ලැබෙන හැම තැනම හැම වේලාවක්ම සතිය වඩන ක්‍රීඩාව කළා. පස්සේ ටික ටික තමයි සක්මන් තීරුවක් හදන් පරියංක වේලාවක් යොදන් පුහුණුව විධිමත් කෙරුණේ. බද්ධ පරියංකයට ඉරියව්ව හදාගන්න තියෙන ආසාව නිසාම මුල් දවස්වල හුස්ම නොබැලුවත් ඉරියව්වේ වේදනා එක්ක වාඩි වෙලා තිබ්බා. සමාවෙන සමන්වාස වාඩි කරවලා තිබ්බා. සක්මන මුල ඉඳන්ම විනෝදයක් ගෙනාවා. සමහර වෙලාවට පැය තුන පැනලත් සක්මන් කරන්න ජවය හිතේ තිබ්බා. මුලින් හිත සතිමත් බව පස්සෙන් ගියා. දැන් දැනෙන්නේ සතිය හිත පස්සේ එනවා කියලා. සතිමත් බව තියුණු වෙලා තියෙද්දී රෑට නිින්ද එන්නේ නෑ ඉක්මනින්. ඉරියව්ව දැනි දැනි හරි හුස්ම දැනි දැනි හරි කාලේ ගත වෙලා. නොදැනීම නිින්දක් ගිහින් උදේ එකම වෙලාවට ඇහැරෙනවා. ඇත්තටම එලාම් එක ඕනි වෙලා නෑ ගොඩක් කලකින්. ඈලි මෑලි නැති ප්‍රබෝධමත් අවදිවීමක් තමයි තියෙන්නේ. සක්මන පරියංකය එදිනෙදා කටයුතු කියලා මුලින් වෙන් කෙරිලා පුහුණු වුණාට දැන් ඒ ඔක්කොම දවසක් තුල ගෙවෙන ජීවිතය ඇතුලේ තියෙනවා. මාලයක පබලු ඇමිනෙනවා වාගේ මේවා එකට බැඳිලා. ඉස්සර විස්තර ගොඩක් විදිහට දැක්ක සක්මන හුස්ම ස්පර්ශයන් දැන් දැන් ඒ වෙලාවට දැනගන්නවා. ඉක්මනින් අත් ඇරෙනවා. දැනගත්තා කියන්න දන්නවා. ගලාගෙන යනවා වාගේ, රෝදයක් කැරකිනවා වාගේ. සමහර අවස්ථාවල ඒ අතරින් මතුවෙලා වෙන් වෙලා දැනෙන දේවල් තියෙනවා. නමුත් හුස්ම වගේ ලොකු ගවේෂණයකට ආසාවක් ඇති වෙන්නේ නැහැ. දියවිලා යනවනේ මොනා ආවත් කියන සිතුවිල්ල එක්ක බලන් ඉන්නවා. දැනගන්නවා, අත් ඇරෙනවා. ඒ ස්වභාවය හරි නිදහස් ගතියක් දවසට එකතු කරනවා. ඉස්සර කෑ ගහලා දඟලලා ප්‍රතිචාර දීපු සමහර සිද්ධීන් ආයේ වෙන වේලාවල් තියෙනවා. අර සක්මන පරියංකය වගේ බලන් ඉඳලා කරන්න යමක් තියෙනවා නම් කරනවා. නැත්නම් ඔහේ අත් හැරෙනවා. නමුත් හිත හොඳට සසඳලා පෙන්නනවා ඒ අවස්ථාව ගැන. දේවල් කරන්න හදද්දී හිත ප්‍රශ්න කරන ගතියක් ඇවිත් ඇයි මේ කරන්නේ වගේ හිතට බ්‍රේක් ඇවිත් වගේ. හැබැයි නැති වෙලාවලුත් තියෙනවා. ඒ වෙලාවට හිත වැහිලා තිබිලා ඇරෙනවා වාගේ දැනෙනවා. සතිමත් වෙනවා කියලා දැනගන්නවා එතකොට. සතියතියෙද්දී තියෙනවා කියලා දැනගන්නවා. දැන් හිත රස්තියාදු ගහලා ආයේ ගෙට හැටිත් කලබල නැතුව බලන් ඉන්න පුළුවන්. පැනපැන ගිහින් ගෙට පනිද්දී ගොඩක් වෙලාවට සතියෙන් හිනාවක් යනවා. මේ හිතේ හැටි කියන සිතුවිල්ල නිසා කට්ටිය ළඟ ඉඳීත් මේක වෙනවා. පිරිස එක්ක හිටියට ඇතුළ බලන ගමන් ඉන්නේ. ඒක වචන කරන්න අමාරුයි. නමුත් හරි විනෝදයි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමින් වහන්ස.
හොඳයි, හරි විනෝදයි තමයි ඇත්තටම. හරි විනෝදයි, මේ අමුතු ජෝක් එකක් මේ ජීවිතය කියන එක. ඒක තේරෙන්නේ ඔය විදිහට විවේක මනසකින් බලන්න පුළුවන් වුණාම තමයි. වෙන දේවල් ආයි ඔක්කොම පර්ෆෙක්ට් තමයි. එකක්වත් නිකන් අඩුපාඩු සහිතව වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ විවේක මනසෙන් බලන්න පුළුවන් නම් මේ ජීවිතෙ දිහා, මේකේ ආයි හදන දෙයක් නැහැ. මේකේ ආයි හොදන දෙයක් නැහැ. මේකේ ආයි සුද්ධ කරන දෙයක් නැහැ. මොකද මේ ස්වභාව ධර්මයේ ක්‍රියාත්මක වෙනවා. ඒකේ ආයි එහෙම අලුතෙන් වෙනස් කරන්න හදන්න කියලා එහෙම දෙයක් නැත. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ හැබැයි අත් දෙක අත පිට අතක් තියාගෙන අත් දෙක වහගෙන මේ ඉන්නවා කියලා එහෙම අදහසකුත් නැහැ. මේ වෙනුවට වැඩ කරනවා. වෙන්දට වැඩිය හොඳට කරනවා. ඈ මහන්සි වෙනවා. හොඳට මහන්සි වෙනවා. මහන්සි වුණාට මොකද මේකේ යන පද්ධතිය පර්ෆෙක්ට්. යන පද්ධතිය පර්ෆෙක්ට්. ඒක අපිට තේරෙන්නේ නැහැ අපේ අර හිත වෙහෙස ගන්න හින්දා. හිත පොඩ්ඩක් ඒකෙන් මෑත් කරගත්ත ගමන් තේරෙනවා සියල්ල වෙන්නේ නිකන් හොඳට තමයි. අර නිකන් හැම දෙයක්ම වෙන්නේ මේ විය යුතු දේවල්. නොවිය යුතු දේවල් එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. වෙන්නෙම හොඳට තමයි. අර හිත පොඩ්ඩක් හැංගීම් බර වෙන්නේ නැතුව හිත මෑත් කරගෙන බැලුවාම එච්චරයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. ආයි ඕක තමයි ඔය ලෝකේ නතු කරන ක්‍රමය. ඕක තමයි ඔය නායකත්ව ලක්ෂණේ. මේ නායකයෝ කියලා නිකන් අර නිකන් හැම දෙයකටම ඇඟිලි ගහ අරකත් හොඳයි මේකත් හොඳයි අරක හොඳනේ මෙහෙම ගන්න මේක මෙහෙම ගන්න කියලා ඒ එහෙම මයික්‍රෝ මැනේජ් කරන්න යන එක ඒක ලක්ෂණයක් නෙමෙයි. ඊවෙනුට පදතිය දුවන්න ඕනේ ඉන්දියත් නැතත්. නැති වෙලාවට වැඩි හොඳට දුවන්න ඕනේ. අන්න ඒක තමයි හොඳ ලක්ෂණය. දැන් ඔය ඉස්සර මම වැඩ කරපු ආයතනේ අර දැන් ඔහම මයික්‍රෝ මැනේජ් කරන්න යනවනේ. ඊට පස්සේ පඩයක් ගියත් අරගෙන යනවා. බලන්න බොස් පඩයක් ගියානේ මොකද කරන්නේ කියලා අහගෙන යනවා. දැන් ළමේ ලකුණු ටිකක් දාගන්න යන්නේ මේ වෙනම කොටක් නෙමෙයි. ඉතින් අර තනිකර බ්ලේම් එක යන්නේ අර මේ ලොක්කට. මොකද හේතුව මයික්‍රෝ මැනේජ් කරන්න යනවා. මේ කෙනෙක්ට තේරෙන්නේ නැහැ. එක දවසක් ගහලා එළවුවා නම් කන අයෙන්නේ නැහැ ඊළඟ දවසේ. ඊළඟ දවසේ එන්නේ නැහැ. අන්න ඒ වැරදි ආදර්ශයක් දෙනවා. දුන්නාම මොකද වෙන්නේ? අර පද්ධතියම එයා මත රිලයි වෙනවා. නැති වෙච්ච දවසට මුකුත් කරගන්න බෑ. කොට උඩ. එහෙම නෙමෙයි. නායකත්වයේ ලක්ෂණය තමයි ওই විදිහට action of non action කියලා කියන ওই ටාවෝ කියන කතාවක් කියන්නේ. ඒකෙදි කට්ටිය ගොඩක් වරදවා ගන්න මේ not acting කියලා. මුකුත් කරන්නේ නැහැ කියලා. එහෙම නෙමෙයි අතන තියෙන්නේ. කරනවා. හැබැයි සුදුසු වෙලාවට. ග්‍රහයෝගේ බලලා ටච් එකක් දෙනවා. අන්නේ ටච් එකේ මුළු පද්ධතියම දුවනවා. පොඩි වැඩක් තියෙනවා. පොඩි වැඩක් තියෙන්නේ වෙන දේවල් ගොඩාක් perfect. අර සබහා ධර්මනේ ක්‍රියාත්මක වෙන්නේ. සබහා ධර්ම කවදාවත් අඩුපාඩුවක් තියන්නේ නැහැ. ඒක හොඳටම විශ්වාසයි. ඒක නිකන් nature doesn't hurry but nothing left undone. සබහා ධර්ම කවදාවත් කලබල නැහැ. හැබැයි කිසිම දෙයක් අතරමැග නැවතලා දාලා නැත. හැම දෙයක්ම අංග සම්පූර්ණ විදියට සම්පූර්ණ කරනවා, සිද්ධ කරනවා. මේක තමයි ස්වභාව ධර්ම ක්‍රමී. අන්නේ රිදම් එක අඳුන ගන්න බැරි නම් අපි නිකන් මේ එනර්ජි වේස්ට් කරගෙන පෙට්‍රල් පුච්චගෙන දඟලන જાතියක්. අන්තිමට ගියපු ගමනකුත් නැහැ. මේ පෙට්‍රල්ුත් නැහැ. එහෙම නැත්නම් නටබු තොයිලෙකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. මොක තමයි වැඩේ? ඒ මොකද හැම එකම කරන්න යනවා. හැම එකටම අත දාන්න යනවා. දැන් මේක දිහා විවේක මනසින් බලාගෙන පුළුවන් කෙනෙක්ට තේරෙනවා මේ සියල්ල ක්‍රියාත්මකයි. මම පොඩ්ඩක් පොඩි මැනිපියුලේෂන් ටිකක් නම් කරනවා තමයි. නොකරම ඉන්නේ නැහැ. හැබැයි ඒක බොහොම පොඩි දෙයක්. පොඩි දෙයක්. ඒක බොහොම සුළු අවස්ථාවක් තමයි ඒකට එන්නේ. වැඩි හරියක් ඉබේම වෙනවා. නදීපුණත් කියලා දෙනවා අර පිත්ත දාලා නිකන් අර පිටිපස්සෙන් හතරේ පාර ගහන විදිය. ඒක පොඩි ටච් එකනේ දෙන්න ඕනේ. අර එවන වේගෙම යනවා අනිත් පැත්තට. ආයි වෙනම පෝස් එකක් දෙන්න ඕනේ නැහැ. පොඩි නිකන් පොඩි ටච් එකක් දුන්නාම යනවා. පොඩි ටච් එකක් දුන්නාම යනවා. ඒ ඒරියා එකට කියන නම මතක නැහැ නදීප්. මොකක්ද ඒකට කියන නම? ඒ පාරට
third man phone slip
අන්න
slip
third man
slip
කල third man කලාපයෙන් අතරේ සීමාව දෙස වේගෙන් ඇදී ගියා. මොකද හේතුව පොඩි නිකන් පොඩි ටච් එකක් දුන්නේ. ඒ යන්නේ අර බෝලගේ ස්පීඩ් එකට යන්නේ. එන්නේ ඒ ක්‍රමයේ තේරෙන්නේ නැහැ. අපි ඉතින් ඉස්සරහම මේ පාරවල් ගහන්න යනවනේ. ඒකනේ අමාරු වැඩේ. ඉස්සරහම ගහන්න ඕනේ ඩොටට යන්න ඕනේ. යන්න බලපන් ගහන අය පාර කියලා පටන් ගන්නවා. එහෙම ගහන්න බෑ හැම බෝලෙටම. හැම බෝලෙම එහෙම එන්නේ නැහැ. බොහොම කලාතුරකින් තමයි මේ වගේ බෝලයක් එන්නේ. වැඩි හරියක් ඔන්නේ පොඩි ටච් එකක් දුන්නාම යන જાති ඒවා. යන જાති ඒවා එච්චර එනර්ජි වැය කරන්න ඕනේ නැහැ. පෙට්‍රල් නිකන් අනවශ්‍ය විදියට පුච්ච ගන්න යන්න එපා. මේ අමාරු කාලෙකනේ අපි ඉන්නේ. අමාරු කාලෙක ඉන්නේ පෙට්‍රලුත් නැහැ. ගන්නුත් වැඩි. දැන් තියුණත් ගහ ගන්න බෑ සල්ලි ගන්න වැඩි. ඉතින් ඔය තියෙන ඔක්කොම අතරේ තවත් මොකටද නිකන් අනවශ්‍ය විදියට පෙට්‍රල් පුච්චන්නේ. ඒක නිසා පොඩ්ඩක් ඉඳලා බලන්න විවේක මනසකින් මේ සියල්ල සිද්ධ වෙනවා. අත් දෙක බැඳගෙන ඉන්නෙත් නෑ වැඩත් කරනවා කරන්නෙත් වැඩක් ඇති වැඩක් නෙමෙයි කියලා සමහර විට දෙන්න පුළුවන් නිකන් මොකද්ද ඔය යෙදි යෙදි ඉන්නවා හැබැයි හොඳට බලාගෙන ඉන්නේ පොඩ්ඩක් වැරදුනොත් දන්නවා මෑන් බලාගෙන ඉන්නවා පිටිපස්සේ ඔය ඔය නෙල්සන් මැන්ඩෙලා ගැන කතාවක් කියනවා මොකද මේ මනුස්සයාට මේ අර තියෙන තියුණා නේ දවසල ප්‍රතිවිරෝධයක් ඒ රටේ ඉතින් තියෙන මේ ප්‍රශ්නයක් තියුණානේ කළු සුදු ભેදයක් අන්න ඒ වෙලාවේදී කෙනෙක් මේ අවස්ථාවකදී මොකක් හරි නිකන් ලොකු සභාවකදී මෙයාට නිග්‍රහයක් කරනවා. එතකොට අර ආරක්ෂකයෝ ටික ටක් ගාලා මෙයාව කව කරගෙන අරගෙන යනවා. එතකොට ඒ ආරක්ෂක කියනවා මේ හොඳ වෙලාවට මේ අරයා දැක්කේ නෑ මං හිතන්නේ අපේ නායකයා ඒක එයාගේ අවධානයට ගියේ නෑ කියලා එක්කෙනෙක් කියනවා. අනිතනා කියනවා යාට හැම දෙයක්ම පේනවා. ඕක හිතන්නවත් එපා. ඕක හොඳටම දන මුලින්ද ළඟට වෙච්ච දේ මොනවද කියලා දන්නවා. කියලා එයා කියනවා. අන්න ඒ විදිහට නායකත්ව ලක්ෂණයක් තමයි ඔය තියෙන්නේ. හොඳටම අවදි. හැබැයි අත දාන්න යන්නේ නැහැ. මෑන් බලාගෙන ඉන්න බව දන්නවා. අර CCTV කැමරාව ඇත. ඒතර පිසු ගෙලින්නේ නැහනේ. පිසු ගෙලින්නේ නැහැ. මොකක් හරි කොයින් හරි වදින්න ඉඩ තියෙනවා. අන්න ඒ විදිහේ ශිල්පයක් තමයි පුරුදු වෙන්නේ. ඔකට කියන්නේ තාවෝ කියලා කියනවා. action of non action කියලා කියනවා. සුදුසු අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනවා. ආයි ක්‍රියාත්මක නොවෙන්නේ නැහැ. හොඳට වැඩ කරනවා. හොඳට අවශ්‍ය දේවල් කරනවා. හොඳට බෑලා ඉන්නවා. හැබැයි දන්නවා සුදුසු නොසුදුසු අවස්ථාව දන්නවා. ඒ අවස්ථාවේදී පොඩි ටච් එකක් විතරයි දෙන්න ඕනේ මුළු පද්ධතියක් දුවනවා මුළු පද්ධතියක් දුවනවා එහෙම නැත්නම් බොරු එනර්ජි වේස්ට් එකක් යන්නේ ඒ වගේ කෙනෙක් නිකන් අර ටච් එක ඕනෙත් නැහැ නිකන් මෙහෙම දෙයක් වෙන්න ඕනේ කියන අදහස තියුණා නම් එච්චරයි එච්චරයි අයි මාසයක් දෙකක් සතියක් දෙකක් යනකොට දන්නේම නැතු වෙලා හිතෙන්නේ මේ මනුස්සයා ප්ලෑන් කරලා මට ගේමක් දුන්නා තමයි කියලා හිතෙන්නේ එහෙම එකක් නැහැ අර නිකන් අර ස්වභාව ධර්මයේ වැඩ කරන්නේ ඒ ස්වභාව ධර්මයේ රිද්මෙට පොඩ්ඩක් බ්ලග් වෙන්න විතරයි තියෙන්නේ ඒ ප්ලග් වුණා නම් ඒක පර්ෆෙක්ට්. ඒක පර්ෆෙක්ට්. ඔන්න ඔය විදියට දැනෙනවා මේ විදියට සිහියක් පුරුදු කරගෙන යනකොට ටිකෙන් ටික තේරෙනවා අමුතු රිද්මයක් තියෙනවා. අමුතු රිද්මයක් තියෙනවා. ටිකෙන් ටික දේවල් අර ඒ කියන්නේ මුල් දවස්වල හරිම අපීලි වෙලයි. මේ වැඩේ පටන් ගන්නෙත් අපිලිවෙලට. එහෙම කාලසටහනක් හේමකුත් ඇත්තෙත් නැහැ. නමුත් ටික කොහොමද සක්මන් මළුවක් එහෙම නැත්නම් බද්ධ පරියන්කෙන් වාඩි වීමක් ඒ වගේ ඒවා හැදිලා එන්නේ කියලා බලන්න. ඒ ආවට ඒක ඕනෙත් නෑ ආපහු. අයි බද්ධ පරියන්කෙම ඉන්න ඕනෙත් නෑ. සක්මන් මළුව ඕනෙම නෑ. ඒ වෙනුවට ඕන තැනක සක්මන් කරන්න පුළුවන්. තාර පාරකුණත් සක්මන් කරන්න පුළුවන්. වඩි පෙළකුණත් සක්මන් කරන්න පුළුවන්. ඒ විදිහේ ශක්තියක් මේ දිනු වෙන්නේ. හැබැයි අර ඔක්කොම නිකන් අලයින් වෙලා එනවා. හිතා ගන්න බැරි විදියට අලයින් වෙලා එනවා. කොහොමද මේ වුනේ? කියලා හිතා ගන්න බෑ සමහර වෙලාවට. අර 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 රිද්ම යන්නේ. සාමාන්‍යයෙන් ඔය නාඳුනන මිනිස්සෙක් ඇවිල්ලා මොකක් හරි ඔෆර් එකක් දීලා උදව්වක් කරලා යනවා. මේ දැවි තියුණ අවශ්‍යතාවයක්. කොහෙන්ද මේ මිනිහා ආවේ? කොහොමද මේක වුනේ කියලා හිතන්න බෑ. හිතන්න බෑ. නමුත් අර බලනකොට නිකන් අර නිකන් ධර්මයේ කතා කරනවා වගේ ප්‍රතිපදාව අපේ පිටට එනවා වගේ. ඒ වචනේ කියනවා දැන් ඉතින් සතිය පස්සෙන් යන්න දෙයක් නෑ සතිය මගේ පස්සෙන් එන්න ඕනේ සතියට කතා කරලා කියනවා දැන් උඹ ඉන්න ඕනේ උඹ මේක බාර ගන්න ඕනේ උඹ මේ දේ කරන්න ඕනේ කියන චැලෙන්ජ් එකක් කරන්නේ ඇත්තටම පුළුවන් නම් කඩපන් පුළුවන් නම් ඕන දෙයක් ඇවිල්ලා සතිය කඩපන් පුළුවන් නම් ඕන කරදරයක් මාව යට කරපන් කියන චැලෙන්ජ් එකක් වගේ කරන්නේ ඔකට කියන්නේ ධර්මය අන්න අපිව ආරක්ෂා කරන්න ඕනේ නිකන් නෙමෙයි හැබැයි ඈ නිකන් ටිකට් කඩා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැමයි වගේ සෑහෙන ගණනක් ප්‍රතිපදාවක් යෙදුණු කෙනෙක්ට තමයි මේ චැලෙන්ජ් එක කරන්න පුළුවන්. ඒ සලකුණු ওই වார்த்தාවේ දෙනවා මන් දන්නේ 11 කියලා 111ද 11ද කියලා මන් දන්නේ මේ ඒ ඒ සලකුණු තියෙනවා. ඒ සලකුණු තියෙනවා. ඕකේ ප්‍රකාශ වෙනවා. අන්න එයා ඇවිල්ලා අපිව බලා ගන්න ඕනේ. එහෙම නැතුව නිකන් අනේ එන්නකෝ උදව්වක් කරන්න නැද ඒ අහන තියන්න එපා. ඒ අහන තියන්න එපා. මේ මේ ධර්මයේ විසින් ආරක්ෂා කරන්න ඕනේ. ප්‍රතිපදාව අපිව රැක ගන්න ඕනේ. මොකද ඒ සඳහා කැපවීම කළා තියෙන්නේ. අහන්න තියෙනවා නම් ඒක ඉතින් වැඩක් නැහැ. ඒකෙන් වැඩක් නැහැ. එහෙම ඉල්ලන්න තියෙනවා නම් ඒක ඒක හරියන්නේ නැහැ. ඒක නිමි ක්‍රමී. ඒ වගේ ඇවිල්ලා ඔෆර් කරන්න ඕනේ. ඈ ඇවිල්ලා කරන්න ඕනේ. මොනවද ඕනේ කළා දෙනවා. එච්චරයි. අන්න ඒ විදිහේ ශක්තියක් තමයි දියුණු වෙන්නේ. ඉතින් සතුටුයි 111 වෙනි වார்த்தාවේදී ඕම දෙයක් කියාගත්තා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ඈ නදී පන් මියුට් කරනවා මියුට් කරනවා 11 නෙමෙයි 11 ආමුදුරණේ කියලා කියන්න උත්සාහ කරන්නේ. මම දන්නවා 11 කියලා. මම මේ කියන්නේ 11 කිව්වොත් දැන් මෙහා යනවනේ පැරිසුට් එකකින් උඩ. මම කියන්නේ 111 වෙනි එකේදී ඕම දෙයක් කියන්න පුළුවන් වුණ එක මේ ලොකු ජයග්‍රහණයක්. ලොකු ජයග්‍රහණයක්. ඒක තමයි ක්‍රමී. ඒක තමයි ක්‍රමී. ඉතින් කොහෙන් හරි ගැළපිලා ඇවිල්ලා තියෙනවා. මම දන්නේ නැහැ මේ රැකගත දෙයක්ද ගියත් මේ රැකුණ දෙයක්ද දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඒ පදනම හොයන්න බෑ අපිට. අසාධාරණයි. අසාධාරණයි. සමහර විට කෙනෙක් අනේ ඉතන අපිට තාම ඒ ලෙවල් කරගන්න බැරි වුණා. අරේ අපි PhD එකකුත් කරගෙන කියලා ඉරිසියාව. ඉතින් කරන් දෙයක් නැහැ. මොකක් කරන්නේ? ඉතින් මම කරන් දෙයක් නැහැ. එයා PhD එකකුත් කරගෙන. වල පැල පදියම් එලා මේකේ උදා ඉඳලා ඉන්න එකට මුකුත් නැත. ගේ පාත්තරේ මුකුත් පැටිලා නෑ. අනේ මේ වරුවට දවසට දෙකට සතියට ආපු එක වැඩේ කරගෙන ගිහිල්ලා. ඉතින් ඒක හරි අසාධාරණයි කියලා හිතෙනවා. නමුත් ඉතින් තමුන් වැපුරුපු ඒවානේ මේ ජීවිතේදී හරි වේවා කලින් හරි වේවා වපුරපු දේවල්. ඒවා ඉතින් මේ පදනමක් ඇත. හැම දෙයකටම හේතු කාරණා ඇත. ඒවා ඉතින් අපි ටික ටික රැස් කරගන්න එක තමයි කරන්නේ. මොහොතක් මොහොතක් පාසා රැස් කරනවා. එතකොට අතීතයේ අයියෝ මට රැස් කරගන්න බැරි වුණා කියලා දුක් කියලා වැඩකුත් නැහැ. අනාගතේ මොනව වෙයිද කියලා දුක් කියලා වැඩකුත් නැහැ. මෙන්න මේ වර්තමාන මොහොත රකින්න. ඒ රැක්කොත් අනාගතේ අනිවාර්යයෙන් රැකිලා තියෙවි. ඒක අනිවාර්යයි. ඒක විශ්වාසයි. මේ මොහොත තමයි රකින්න තියෙන්නේ. මේ වර්තමාන මොහොත තමයි රකින්න තියෙන්නේ. ඒ මොහොත රැක්කොත් අනාගතේ රැකිලා තියෙනවා. මොකද මෙන්න මේක තමයි අනාගතේ හේතු කාරණාව. මේ ගත වෙන මොහොත. මේ වෙලාවේදී කරදර බාධක එන්න පුළුවන්. ඒවට තියෙන අතීත හේතු. කමක් නැහැ. මෙන්න මේ වර්තමාන මොහොත රකින්න. ඒ රැක්කොත් අනිවාර්ය අනාගතේ සුරක්ෂිතයි. එන්නේ විදිය ශක්තියක් තමයි මේ තියෙන්නේ. ඉතින් සතුටුයි සන්තෝසයි කියලා අපි නවත්තුනේ. නැත්තම් මඩ ගුටි ගන්න වෙනවා වෙලා වැඩි කියලා.
එහෙමයි සර්. නෝන්සර්.
නදී පරිසරයි මේ මිදියට නදී මේ මිදියට හරිසරයි. නැද්ද මං කියන්නේ? හිනාවෙන් දන්නවා නදී.
එහෙමයි සර්. කිවට ප්‍රොමස්ට්. අපිටත් ගොඩක් සන්තෝෂ වුණා. මොකද පේනවා අර වார்த்தාවේ නම්බර් එකක් දාලා තියෙනකොට ලියනකොට හොඳ මේ ට්‍රැක් රෙකෝඩ් එකක් තියෙනවායි කියලා. ඉතින් අර අහගෙන ඉන්න අයටත් වார்த்தාව ලියන එක්කෙනාගේ ඒ පර්සෙප්ෂන් එකත් හොඳට පැහැදිලි හරි ආසාවෙන් වැඩේ කරනවායි කියලාත් වார்த்தාව ආසාවෙන් ඉදිරිපත් කරනවායි කියලාත් ඒක ඉතින් අපිටත් අහගෙන ඉන්න සියලු දෙනාටමත් ලොකු ශක්තියක් අර ලොකු මොටිවේෂන් එකක් කියලා කියන්න හිතුණා.
අවසරයි ස්වාමීන් වහන්ස, මට පොඩි වෙලාවක් දෙන්න නදී. මේ ඒ වார்த்தාව ඉදිරිපත් කරපු කෙනා මේ ඇත්තටම මට පෞද්ගලිකව දැනුම් දෙලා තියෙනවා අද වැඩසටහනට ලයිව් සම්බන්ධ වෙන්න බෑ, ඒත් පස්සේ රෙකෝඩින් එක අහනවා කියලා මම හිතනවා. මේ එහෙම මොනවා හරි ගැටලු තිබුණොත් එයා ඉදිරිපත් කරා ඉදිරියේදීත්. මේ ඒ වගේම ස්වාමීන් වහන්ස ඇත්තටම ලයිව් සම්බන්ධ වෙන්නේ නැති පස්සේ වැඩසටහනක් සම්බන්ධ වෙන පිරිසකුත් වැඩසටහන ශ්‍රවණය කරන පිරිසකුත් ඉන්නවා කියලා කියන මට මතක් වුණා. ඒ වෙලාවේ මම ඒක කලින් ඔබ වහන්සේට දැනවත් කළේ නැහැ.
හොඳයි.
දෙවන වார்த்தාව ඉදිරිපත් කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව විනාඩි 20යි. මම මෙතන ලෙස කයට හිතගත් පසු නිහඬ බවකට යන අතර කයේ ස්පර්ශ එකවර අරමුණු නොවේ. කිසිත් අරමුණු නොකර ඇවිදිමි. පොළව, කකුල්, පතුල්වල ස්පර්ශය හා පිටුපසට තබා සිටින අත්වල ස්පර්ශය වරක සනිටුහන් විය. සිතුවිලි පැමිණ බොඳ වේ. සිතුවිලි මගින් සක්මනේ වේගය වැඩි කළ නොහැකි බව පැමිණි වග සක්මනේ වේගයේ අඩුවීමින් දැනුනි. යම් අසමබර බවක් හා ඇස් යට යම් රිදීමක් ඇත. සක්මනේ වේගය තවත් අඩු වී වරක නැවතී සිටි. නැවත ඇවිදී. පර්යංක භාවනාව විනාඩි 35යි. ආනාපානය මූලික කමටහනයි. මෙතැන ලෙස සතිමත් වෙද්දී නිහඬියාවකට යයි. කිසිත් අරමුණු නොකරයි. හුස්ම සංසිඳී ඇත. හුදු දැනුවත් බවකි. සිතුවිලි වරින් වර පැමිණ බොඳවේ. නැවත හුදු දැනුවත් බවකි. එදිනදා සතිමත් බව. කටයුතු ඉබේ සිදුවන අතර ඒවා වෙන ආකාරය අරමුණු නොකරයි. සතිය ඇති නැති බවක් සොයාගත නොහැක. සිතුවිලි ඉබේ බොඳවෙන අතර කළ යුත්තක් නැති ගානය. දානයක් දුන්නද ඒ ගැන ආපසු හැරී බැලීමක් පෙරමෙන් ඒ ගැන සතුරු වීමක් නැත. එය සිතාමතා සිහි කළද බොඳවේ. පෙර මළගිය නෑයන් සිහිකර කරන ඒ දානමය කටයුතු ඔවුන් සිහි නොකර කිරීමට සිත ඉබේ පෙළඹේ. දානයක් දී සැබවින්ම අත්හැරීමක් ගැන ටිකෙන් ටික වැටහේ. කෙනෙක් වෙනුවෙන් යමක් කළත් මන්කලායයි දැන්වීමට හිත පසුබට වේ. ස්වාමින් වහන්ස, පුහුණුව ඉදිරියට කරගෙන යාමට මට මඟ පෙන්වන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවම වේවා. තෙරුවන් සරණයි.
වාර්තාව අවසන්. ස්වාමීන් වහන්සේ, කෙනෙක් වෙනුවෙන් යමක් කරාම මොකද්ද කියන්නේ වාක්‍යය ඇහුන්නේ හරි. අන්තිම හරි තිබුණේ.
එහෙම. කෙනෙක් වෙනුවෙන් යමක් කළත් මන්කලායයි දැන්වීමට හිත පසුබට වේ.
පසුබට වේ. හරි හරි. හොඳයි. එතකොට ඇත්තටම නිකන් අර මුලදී නිකන් අපි හිතමු හිතවිල්ලක් අහම නිකන් අසමබර වුණා වගේ ගතියක් දෙනවා. සක්මනත් නිකන් අසමබර වෙලා යනවා. නිකන් ඒ විදිහ නිකන් අර නිකන් කෙලෙස් ආවේගයක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් ඒක තියෙන ටික කාලයයි. මේක තියෙන ටික කාලයයි. මේක කරගෙන කරගෙන යනකොට සිහිය ඒක ඉක්මවලා යනවා. ඔය තියෙන දැන් නිකන් අර කරටකාර සටනක් වගේනේ. අර neck to neck කියන්නේ නිකන් පොඩ්ඩක් එහෙම කාලෙකුත් තියෙනවා. එහෙම කාලයක් තියෙනවා. නමුත් තියුණාට මොකද යම්කිසි විටක මෙන්න මේ සිහිය ඉස්සර වෙනවා. ඒ ගුඩට පයින්නවා. පැන්න ගමන් තේරෙනවා අන්න හිතවිලි ආවට සක්මන සැලෙන්නේ නැහැ. හිතවිලි ආවට සක්මන සැලෙන්නේ නැහැ. ඊට පස්සේ වාඩි වෙලා ඉන්නේ කේවුණත් සිතවිලි ගිහිල්ලා කරක් ගාලා රවුමක් ගිහිල්ලා ආපහු එනවා. හුස්ම අර විදියටම විවේකයි. අන්න මොකද උනේ? අන්න අර අර මේ බලේ අඩු වුණා. සිහිය ඉස්සර වුණා. ඉක්මෝලා ගියා. අන්න ඒ සටන හටන තමයි දෙපැත්තට කැරකෙන්නේ. දෙපැත්තට කැරකෙන්නේ තේරෙනවා සක්මර අසමබර කරන වැඩි කල් තියෙන්නේ නැහැ. එන්න දෙන්න. අම්බ අසමබර කරපන් කියලා පොඩ්ඩක් මුණ දීලා බලන්න. ඕක තේරෙනවා ඕක වැඩි කල් තියෙන්නේ. ওই චැලෙන්ජ් එක යාට වැඩි කල් කරන්න බෑ. අර හුස්මෙත් ඒ වගේ. සමහර කෙනෙක් කියනවා අම්මෝ සිතවිල්ලකට ගිහිල්ලා එනකොට හුස්ම සම්පූර්ණ විකෘති වෙලා වේගවත් වෙලා කැළඹිලා ගොරෝසු වෙලා කියලා කියනවා. ඒ වුණාට මොකද දවස් දෙකක් තුනක් යනකොට තේරෙනවා කොහේ ගිහිල්ලා ආවත් අර හුස්ම අර විදිහටම තැම්පත්. හිත කැළඹිලා නැහැ. අතරමැද කෙලෙස් රැස් වෙලා නැහැ කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒ විදිහේ දෙයක් තමයි වෙන්නේ. අර තාම තියෙන්නේ අර neck to neck. පොඩ්ඩක් නිකන් අරයත් පොඩ්ඩක් තාම නිකන් එනවා ගේවට සක්මන අසම්බර කරන්න පුළුවන්. නෑ ඕක තියෙන පොඩි කාලයයි. ඕක තියෙන පොඩි කාලයයි. අන්න ඉස්සර වෙනවා. සිහිය ඉස්සර වෙනවා. ඉස්සර වුණ ගමන් තේරෙනවා හිතිලි වලට ගියා කියලා කැළඹෙන්නේ නෑ. දුකක් ආවා කියලා කැළඹෙන්නේ නෑ. හැඟීම් බර වුණා කියලා කැළඹෙන්නේ නෑ. ඒ කැළඹීම අතරේ මෙන්න මේ පදනම තියෙනවා. මේ පදනම තියෙනවා. ඒක හඳුන ගන්න බොහොම ළඟයි. ඒක තමයි ඔය ඔය නිරීක්ෂණේ තියෙන්නේ. ඒක තමයි නිරීක්ෂණයේ තියෙන සාමාන්‍යයෙන් නිකන් අර නිකන් මොකද්ද මොකක් හරි ඔය දිගේ යනවා කියන්නේ නිකන් එක්තරා විදියක පිස්සුවක් විකෘතියක් තමයි. ඒ විකෘතිය තමයි ඔය පෙන්වන්නේ ඔය මේ බින්දෙනවා සක්මන නිකන් අසමබර වෙනවා හුස්ම විකාර වෙනවා කියලා පෙන්වන්නේ විකෘතිය තමයි. හැබැයි ඒ විකෘතිය නැති වෙලා යනවා. ගියාට සැලෙන්නේ නැති ස්වභාවයක් එනවා. නැතු නොයා ඉන්නවා කියන එක නෙමෙයි. අමාර කෙනෙක් හිතනවා ඒ පටලව ගන්නවා. ආ එහෙනම් යන්නේ නැතු ඉන්න ඕනි කියලා එහෙම එකක් නැහැ. ගියාට සැලෙනවනේ දැන් මේ කියන විදිහට. දැන් ඉදිරියට තේරෙනවා ගියාට සැලෙන්නේ නැහැ. ගියාට සැලෙන්නේ නැහැ. අන්න ඒ අද්දරට ඇවිල්ලා තමයි කතා කරන්නේ. ඒකයි ඔහොම කියවෙන්නේ. එතකොට ඒ කියවෙන කෙනාට අපි කියනවා තව බලන්න. තව ওই ක්‍රියාවලියට යන්න දෙන්න. ඔය කරන විදිය හොඳයි. ඔය කරන විදිය හොඳයි. අන්න ටික දවසකින් තේරෙනවා මේ ඊතමම මග පෙන්නනවා. ආයි වෙන අවශ්‍ය නැහැ. වෙන පදනමක් අවශ්‍ය නැහැ. වෙන කවුරුත් උදව්වට අවශ්‍ය නැහැ. මේ හිතම මාර්ගේ පෙන්නනවා. ඒ ශක්තිය දිනු වෙන්නේ ටිකෙන් ටික. ඒ සඳහා තව ඔහොම යෙදීගෙන යන්. එතකොට තේරෙන ඔය ආවට සක්මන සැලෙන්නේ නැහැ. අර කොහේ ගිහිල්ලා ආවද උස්ම ඒ විදිහටම තැම්පත් කියන නොසැලෙන ස්වභාවය අද්දරොයින්. හරි.
එහෙම ස්වාමීන් වහන්ස, තුන්වෙනි වார்த்தාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. සතිමත්ව වම දකුණ ලෙස ඇවිද ගියා. වම් පාදයේ යටිපතුලට දැනෙන දැනීම් හඳුනා ගත්තා. විලුඹ මැදත්, පතුලේ මැද කොටසත්, කොට්ටය කොටසෙහි දැනීම් වඩා දැනේ. දකුණේ දැනීම් සාපේක්ෂව නොදැනේ. පැයකට ආසන්නව සිටියේදී සමාන සෝනස පැයකට ආසන්නව යෙදී සිටියේදී සමහර පියවරක් නොදැනී යයි. සමහර පියවරයන්හි දැනෙන්නේ ස්පර්ශ පමණි. බාහිර ශබ්ද රූප තිබුණත් ඒවා නැහැ. ක්‍රමයෙන් වරින් වර සිතුවිලි පැමිණේ. එම වේලාවේදී මතුවන ස්වභාවය වගේම ප්‍රපංච කිරීමට පොහොර දමන ආකාරය දැනේ. සිත කියා ගන්නා දෙය පෙරටු කරගෙන ඒ මොහොත තුල අදාළ දේ සිදුවේ. පටලවිලි ස්වභාවය සකස් කරන්නේ සිතයි. අනෙක් අන්තයේ ඇති ශාන්ත බව එක් කරන්නෙත් සිතයි. සිත විසින්ම කරන ක්‍රියාවලියක් ලෙසයි පෙනී යන්නේ. සමහර වේලාවට ඒ බව ක්ෂණයෙන් වටහා ගන්නවා. එදිනදා කටයුතු අතරේ මේ ස්වභාවය හඳුනාගත හැක. හඳ අවදි කරන්නට නොසිතේ. සිතුවිලි පැන නොනගින කාලයක් හමුවේ. ගැඹුරු නිශ්චල බවක් ආකාරයටයි වැටහීම. අත්දැකීමයි. උපදෙස් පතමි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
හොඳයි. එතකොට අද අපි කියන්නේ වාර්තා අපි අහන්න ලැබෙන කීපෙම යන්නේ එක ලයින් එක යන්නේ. ඉතින් ඒකත් ඉතින් හොඳයි. මේ යම් කිසි විදියක නිකන් ඒ ভাইබ්‍රේෂන් එක සෙට් වෙනවා. මම කියන්නේ නිකන් දවසකට එන්නේ අමුතු ভাইබ්‍රේෂන් එකක්. හිතා ගන්න බෑ ඒක කොහොමද ඒක එකක් පිටිපස්සේ එකක් කියවිගෙන යනවා. ඉතින් ඒ විදිහේ දෙයක් තමයි තියෙන්නේ. අර විදියට කලබල පැත්තක් තියෙනවා, සංසුම් පැත්තක් තියෙනවා. වෙලාවකට කලබලයි වෙලාවකට අර විදිහට වෙහෙසෙනවා. නමුත් අනිත් පැත්තෙන් විවේකෙකුත් තියෙනවා. සමහර වෙලාවට අපි ලෝකෙට බෑලා අඬලා වැළපිලා කෑ ගහගෙන ඉන්නවා. තව වෙලාවකට තේරෙනවා නෑ මේ විදිහට සැනසීමකුත් තියෙනවා. කෙනෙක් අපිට බැන්නා කියලා දුක් ගන්නවා නෑ, බැනලව නෙමෙයි කියලත් සමහර විට හිතෙන්න පුළුවන්. අපි අර එකපාරට ගන්න අදහසනේ සමහර විට ඒක වැරදි. නමුත් ටික එලා ගියාම තේනවා බැනලා නෙමෙයි මේ නිකන් මේ ආදරයට තමයි මේ කියලා තියෙන්නේ. ඈ බයිනවා නෙමෙයි බන කියලා කියන්නේ අර නිකන් මේ එහෙම දෙයක් අර එකපාරට ගන්න අදහස, එකපාරට අල්ල ගන්න දේ, එකපාරට එන හැඟීම වැරදි. ඉතින් ඒ වගේ කියවන්න තේරෙන්නේ නැත්තම් ඉතින් මොකද කරන්නේ? ඒකට අපරාදේ. අන්න මේ නිකන් හොඳ නිකන් මොකද්ද කියන්නේ සම්බන්ධතාවයක් තියුණා. නිකරුණේ ඒක කඩලා බිඳලා දානවා. මොකද්ද හේතුව? අර කියවන්න තේරෙන්නේ නැහැ. මේ කියන දේ මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. කියපු ගමන් ගන්නවා වෙන අදහසක්. අරගෙන ඊට පස්සේ ඒක ඔස්සේ යනවා. අයියෝ බලන්නකෝ මටමයි වෙන්නේ. මටම මේම කරන එක හරි අසාධාරණ ලෝකයක් මේක කියලා. නෑ එහෙම එකක් නෑ. විවෘත මනසෙන් ඉන්දියානම් තේරෙනවා නෑ මේ නරකක් නෙමෙයි හොඳක් කියලා තියෙන්නේ. බැනලා නෙමෙයි මේ ආදරයට කියලා තියෙන්නේ කියලා අඳුර ගන්න පුළුවන්. ඒක ඉතින් අර අපි එකපාරට හැංගීම් බර වෙනවනේ. හැංගීම් බර වුණාම අමාරුයි. ඔය හිතේම දෙපැත්ත තමයි. මම එකම හිතේ දෙපැත්තට කැරකෙනවා. එයා හරි දක්ෂයි අපිව මේ විදිහට මුලාවටපත් කරන්නේ. ඉතින් සමහර විට අර හොඳට තියුණ සම්බන්ධතාවයක්, හොඳට තියුණ දෙයක් නිකං අහ කියන්නේ ඒවල් ඇදලා දාගෙන ඉතින් කඩලා බිඳලා දානවා. අන්තිමට ආපහු ඇවිල්ලා චෝදනා කරනවා. අර සම්බන්ධතාවයේ තියුණේ කිනාටම ඇවිල්ලා ආන ඔයා බොරුවට නේද ඒ දවස්වල එහෙම කිව්වේ මට? නෑ බොරුවට නෙමෙයි මනුස්සය කියලා තියෙන්නේ. ඉතින් මේ කරගෙන කඩලා බිඳලා දැම්මට පස්සේ ඉතින් කරන්න දෙයක් නෑ. ඒක ඒ ශක්තිය තියුණේ නෑ. ඒ හැකියාව තියුණේ නෑ. ඒම අපති ගියපු කට්ටිය මගේ ජීවිතේ මටම හම්බෙලා තියෙනවා සෑහෙන පිරිසක්. මේ හොන්දට තියුණේක නිකාං මේ සෞතු කරගන්න නිකාම ලොක මුකුත් නොකරින් දයන දිනලා මුකුත් නොකරින් දයන දිනලා නැමුත් අන්න අර මේ මොනවාරි කරන්න ගිහිල්ලා තමයි කෙලවගෙන තියෙන්නේ ඉතින් අපරාධේ අපරාධේ ඊට පස්සේ ආන ඇත්ත තමයි දවසල එහෙම එකක් තිබුණා තමයි නමුත් කරන්න දෙයක් නැහැ බින්දලා ගියා බැඳිනා නම් බැඳ බොක්කේම තමයි කරන්න දෙයක් නැහැ තවදුරටත් පවුල් කරන්න බෑ ඈ ආයෙක තමයි වැඩේ ඒක තමයි වැඩි ඈ බෙන්ද ඩිවෝස් කරන්න කියලා නෑ 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 බෙන්ද බොක්කෙම තමයි ඩිවෝස් කරන්නෙත් බොක්කෙම තමයි දෙකක් නෑ ඈ අර අර විදියට නැවතත් ඔය දෙයම සිද්ධ කරනවා නැවතත් ඔය දෙයම සිද්ධ කරනවා හරියට නිකන් අර මගුල් මොකද්ද පෝරුවට නැගලා ඒ අතපෑන්වක් කරන වෙලාව සහ අන්න අර උසාවියක කූඩුවට නැගලා ඩිවෝස් එක ඉල්ලන වෙලාව ගන්න ඔය අවස්ථා දෙක බලන්න කොහොමද කියලා එකක් නිකන් හරි ප්‍රණීත ස්වභාවයක් දනවද්දී තව එකක් බොහොම කර්කශයි ඔය හිතේ දෙපැත්ත තියෙන දෙකම හරහා ගිහිල්ලා බලන්න ඕනේ කොහොමද කියලා හප්පා යමරු අත්දැකීම තමයි මාරු අත්දැකීම තමයි අර වෙලාවෙත් බොක්කෙම්ම තමයි අර අතපැන්වක් කරන කීදිත් ආයි ආයි උපරිමින් ආයි සාවිය කූඩුවට නැගලා කාගෙන කරන්නේත් ඒකත් බොක්කෙන් තමයි ආපෝ කරන්න උනත් ඒකම කරනවා කරන්න දෙයක් නැහැ දෙකම බොක්කෙන් තමයි කරේ ඈ ඒක තමයි ඉතින් ඔය හිතේ දෙපැත්ත ඔය හිතේ දෙපැත්ත ඉතින් ගොඩ දෙනෙක් නිකං අනවශ්‍ය දේවල් වලට අපරාධේ අපරාධේ අර විශ්වාසෙ නැතිකම එක්තරා විදියක අර කණ්ණාඩියෙන් පේන්නේ මාව පොංචි වෙලා හීනමානි ඈ අර තියෙන කණ්ණාඩි ಜಾති තුනක් තියෙනවානේ සාමාන්‍ය කණ්ණාඩිය ඊට අවතල උත්තල කියලා අමාරුන්ට වෙල ලොකු වෙලා පේනවා ඒක නිකන් මේ නිකන් අර කුඹියෙක් වගේ එන අලියෙක් වගේ තමයි හැමෝටම වෙලින් පේන්නේ. තව කට්ටිය ඉන්නවා අලියා වගේ ඉන්න එක කුඹියා වගේ වෙලා පේනවා. ඉතින් මොකද කරන්නේ? මේ කණ්ණාඩියේ දෝෂ ඉතින්. ඒක මාව පේන්නේ පුංචි වෙලා. ඉතින් චෝදනා නගනවා. නමුත් අන්න අර විදිහේ විවේක මනසකින් බැලුවොත් විශ්වාසයෙන් බැලුවොත් තේරෙනවා එහෙම එකක් නැහැ. එහෙම අසාධාරණයක් නැහැ. අර නිකන් මොකද්ද කිය අන්තපුරේක වග්‍ර බිස වුණාට වැඩක් නැහැ නේ විශ්වාසෙ නැත්තම් හිතුවොත් අයියෝ අනිත් ගෑනු මගේ ජොබ් එක ගන්න ඉදදන්නේ නැහැ කියලා හිතුවොත් ඉතින් වැඩක් නැහැ නේ විශ්වාසෙ තියෙන්න ඕනේ මම තමයි අග බිසව මට තමයි මේ තනතුර ලැබිලා තියෙන්නේ කියලා විශ්වාසෙ තියෙන්න නැත්තම් වැඩක් නැහැ නැත්තම් වැඩක් නැහැ නැත්තම් මොකද වෙන්නේ ඉන්දියාවට මොකද විඳවනවා ඉන්දියාවට මොකද ඒක පිළිබඳ සතුටක් හිතේ නැහැ අන්න අර ඔය එකම හිතේ දෙපැත්ත තමයි ඔය දේ නැවත නැවත අත්දකින්න දකින්නකොට දකින්නකොට තේරෙනවා අන්න අර මගුල් පෝරුවක නැගලා කසාද බඳින වෙලාවේ සහ උසාවියක නැගලා ඩිවෝස් වෙන වෙලාවේ ඈ මේ දෙපැත්ත කොහොමද මේ හිතේ ස්වභාවය මේ කර්කශ භව සහ ප්‍රණීත භව අතර හුවමාරුව හොඳ නරක අතර හුවමාරුව අර විදියට බයිපෝල වගේ තමයි ඉතින් ඈ එච්චර යන්නේ නැති වුණාට දුක් සැප අතර හුවමාරුවක් මේ හිතේ තියෙනවා සමහරුන්ගේ හරි ඒක සීක්‍රයි ඉතින් අනා ගන්නවා නා ගන්නවා කරන් දෙයක් නැහැ දියෝම කරගෙන කරගෙන යන්. එතකොට ඔන්න ඔය දුක සැප දෙකෙන්ම දුරස් වීමක් තමයි මේ කතා කරන්නේ. ඔය අන්ත දෙකටම බැසගන්නේ නැහැ අපි. සැප තියාගෙන අරකයින් කරන්න හිතුවොත් කරන්න බෑ ගොයියෝ. ඒ වෙනුවට දෙකම අහුවෙන්නේ නැහැ. දෙකම අදාළ නැහැ. තේරෙනවා ඉස්තර තරම් මේ ලෝකේ එන්ජොයි කරන්නෙත් නැහැ. ඉස්තර තරම් මේ ලෝකෙන් දුක් ගන්නෙත් නැහැ. දෙකම තමයි ගහලා යන්නේ. ඒකට කැමති නැහැ ගොඩ දෙනෙක්. අරගොල්ලෝ හිතනවා මේ මට මේ ජොලි කරන පාටි දාන ජීවිතේ තියාගන්න බැරිද කියලා. ගිහිල්ලා බලන්න ඒකෙත් අගයක් වල නැති වෙලා යනවා. ඒකෙත් අගයක් නැති වෙලා යනවා දෙකෙන්ම තමයි අත් මිදෙන්නේ. ඒ සඳහා යන ක්‍රියාවලිය ඔන්න ඔය නිරීක්ෂණය මේ බලන්න දෙපැත්තට කැරකෙන හැටි මේ හිත. මේ බලන්න වේලාවකට 100 80 අතර හොමාරුව. මේ බලන්න වේලාවකට මේ මගේ මේ හිත මේ වෙනස් වෙන ආකාරය කියලා දකින්න. තව තව කරගෙන යන්න. කරගෙන යනකොට කරගෙන යනකොට තේරෙනවා මේ දෙපැත්තෙම දුරස් වීමක්. මේ දෙපැත්තෙම දුක හෝ සැප නොගැනීමක් තමයි දිනු වේ ලයින්. ඒ සඳහා හේතු වේවා කරුණු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමුනේ.
එහෙමයි සංස සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ ලිඛිත වාර්තා අවසන් අපිට තව විනාඩි 12ක් විතර වගේ තියෙන ස්වාමීන් වහන්සේ දීපු ඩෙඩ්ලයින් එකට.
ඔව් මම නේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි ඩෙඩ්ලයින් එක දීලා. මගේ ඩෙඩ්ලයින් නම් සාමාන්‍ය කට්ටිය ගණන් ගන්න නැහැ. එම් බෑන් ලොකු ආම්තුරාගේ ඩෙඩ්ලයින්. හරි.
වාචික ප්‍රශ්න ඉදපත් කිරීමට සුළු වෙලාවක් දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
පුළුවන් පුළුවන්.
එහෙමයි මගෙත් පොඩි කියනකොටම රාජිකා තිස්සව ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඇත්ත
මම දෙන්න දෙන්න පුළුවන් දෙ කියලා අවස්ථාව ගන්න ඕනේ ඒක තමයි රාජිකාගේ එහෙම නැතු බෑ රාජිකාට නැති අවස්ථාවක් ආයේ මේ වැඩසටහන කාටද දෙන්න පුළුවන්
රාජිකා ඔබට අවස්ථාව කතා කරන්න
අවසරයි ස්වාමීන් වහන්සේ අන්නේ කෙනෙකුම පිං ස්වාමීන් වහන්සේ අවස්ථාව ලබා දුන්නට මේ මට ඇත්තරම මේ කියන් හිතන අර ඔබ වහන්සේ මේ දේශනාව අතරතුර අර සඳහන් කරපු දෙයක් මම එක අවස්ථාවකදී අත්විඳ දෙයක් ඇතර මේ වැඩසටහනට සම්බන්ධ නිසා සහ නදීට සම්බන්ධයි නිසා මට හිතුණා ඒක පොඩ්ඩක් ඉදිරිපත් කරන්න කියලා. මේ ආධුනික වැඩසටහනේ පළවෙනි වැඩසටහන කරන දවසේ කොහොම හරි මම Zoom එකෙන් join වෙන හරියටම මම Zoom වැඩසටහන් කරලා තිබ්බට මම sign in වෙලා ඒක කරලා තිබිච්ච නැති නිසා ඒ වෙලාව පොඩි ගැටලු ස්වභාවයක් ආවා. ඒ අතරේ දැන් මන් දන්න කෙනා නදීප්නේ, මන් නදීප්ට call කරලා දැන් නදීපුත් එහා පැත්තෙන් මේකට join වෙන්න හදනවා. ඒ කොහොම හරි අතරේ දැන් අනිත් පැත්තෙන් අර කොල්ලා වැඩසටහන පටන් අරගෙන මොකද පළවෙනි දවසේ අපි විජේ අංකලුත් සම්බන්ධ කරගත්තා. ඒ අංකල් එහෙ වැඩසටහන පටන් අරගෙන යනවා. දැන් මන් දන්න මේ වගේ වෙලාවක මම හරිම මේ සාමාන්‍යයෙන් මම හරිම පැනික්. මම හරිම ස්ට්‍රෙස් වෙනවා. දැන් ඔය ස්ට්‍රෙස් වෙන ගති ඔක්කොම මට පේනවා. හැබැයි ඒ ඇතුලේ මට පේනවා නිකන් ලයිට් එලියක් ගහෝ වගේ මන් දිහා දැන් මම ස්ට්‍රෙස් වෙලා නැහැ. මම නිකන් මේකේ මොකක්ද ඊළඟට කරන්න ඕනි කියලා නිකන් තැම්පත්ව බලන මම කෙනෙකුත් මට ඒ අතරේ පේනවා. දැන් මම මේ නදීප් එක්ක කතා කර ඕවද ෆෝන් කතා කරන අතරේ මේ Zoom එක මේවා කරන අතරේ මට මේ අර ඒ වැඩපිළිවෙල දිහා මේ හරි අමුතු විදිහේ කාම් බවකින් බලන් ඉන්න මමම මට පේනවා සාමාන්‍යයෙන් අර ස්ට්‍රෙස් වෙන ස්වභාවය ඇතුලේ. මට ඉතින් මේ ඒක පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි ඇත්තටම මම සර්ජරි එකක් කරන්න ගියා ගිය අවුරුද්දේ. ඒ වෙලාවේ මම සාමාන්‍යයෙන් මේ මොනවද අර සිහි නැති වෙන බෙහෙත් දෙනකොට මට නිතර මෙතන ආයෙ සිහියෙයිද දන්නේ නැහැ, හැමමැල්ලෙයිද දන්නේ නැහැ. ඔය වගේ දේවල් හිතලා මම සාමාන්‍යයෙන් ඒකත් මම ස්ට්‍රෙස් වෙන අවස්ථාව මම ඊට කලින් අත්දැකීම් එක. හැබැයි මට ඒ වෙලාවේ මේ ගිය අවුරුද්දේ කරපු ඒ සිහි නැති කරන වෙලාවේ මට හොඳට මතකයි. දැන් මට වටපිටාව ඉන්න කට්ටිය පේනවා. මට තේරෙනවා මට ඕන නම් අර විදිහට ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. හැබැයි ඒ අතරෙම මට පේනවා එහෙම ස්ට්‍රෙස් නොවී ඉන්න මම කෙනෙකුත් ඉන්නවා. ඒක හරි අමුතු අත්දැකීම් දෙකක්. සහ ඒ මම එහෙම කලබල වෙයි කියලා මම සාමාන්‍ය කලබල වෙන අවස්ථාවල කලබල නොවි නිකන් වෙනම ලයිට් එකක් එළියෙන් දාලා නිකන් මන් දිහා බලන් හිටියා වගේ මං අත්දැකපු අත්දැකීම් දෙකක් නිසා සාද දර්ශනා විදිහට එදියට ආපු නිසා සවිනහස මට හිතන ඔබ වහන්සේට ඒක ඉදිරිපත් කරන්න ඔබ වහන්සේකින් උපදේශයක් ලැබෙනවා නම් බොහොම පිං සවිනහසේ.
හොඳයි, එතකොට ඇත්තටම මේ අද දවසේ යන්නේම ටොපික් එක ওই දිහාවට කිය මේ මොකද්ද කතා ඒකේ අත්දැකීම්. අනිත් කලින් ලියලා තිබුණේ වෑනුත් ගොඩක් දුරට ඔය වගේ එක පැත්තක කලබල තියෙද්දි අනිත් පැත්තේ ඒ විවේකයක් තියෙනවා. නොයෙකුත් අත්දැකීම් වල එක එක්කෙනාට ඒ දේවලුත් වෙනස් වෙනවානේ. සමහර දේවල් වලදී කෙනෙක් එක දෙකදී කලබල වෙද්දි තව දෙනෙක් වෙනස් දේවල් වලදී කලබල වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවැදී ඒත් දකින්න පුළුවන් අර පදනම වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ පදනම පිළිබඳ විශ්වාසය අපි දිනු කරගන්නේ නැවත නැවත කිරීම තුළින්. දැන් බලන්න අපි හිතමු මේ වැඩසටහන පටන් ගන්න කාලේ කොච්චර පළවෙනි දවසේ ලොකු කලබලයක් තිබුණානේ. දැන් නැහැනේ. දැන් නිකන් Zoom එක ක්ලික් කරන්න ඕනෙත් නැහැ. ඉබේ මේක නිකන් ස්ටාර්ට් වෙනවා වගේ. ඈ නිකන් ක්ලික් කරාද මම ක්ලික් කරාද නැත්නම් මේක මේ ප්‍රෝග්‍රෑම් එක Zoom එක AI එකක් විදියට ස්ටාර්ට් වුණාද කියලා හොයන්න බැරි තරමට නැවත නැවත කිරීම. ඒ තුලින් තමයි විශ්වාසය දිනුනේ. දැන් ඔය පළවෙනි වැඩසටහන කවුද ඉඳී කියලා මට මතකත් නැහැ. කවුද දන්නේ? හාමුදුරුවෝ එහෙම ඉඳියනේ. අපේ සාගර සාගර හාමුදුරුවන්ට අහිංසකයි කමන්න ඉතින් මේ දවසල අතුරු දහන් හොයා ගන්නවත් නෑ. ඉස්සර අර මුණාරි ඔය දානේ වළඳන එලාගේ හිර වුණොත් එහෙම පිටට තට්ටු කරන්න ඉන්දියා මගේ හැ පැත්තේ. මේ එහෙම ජීවිතේ බේර ගන්නවත් කෙනෙක් නෑ. දැන් හිර වුණොත් අස්පට් වෙනවා. ඊළඟ සතිය බණ කියන්න වෙන්නේ නෑ. ඉතින් කොහමhari
අපිට මේ අවුරුදු දෙකක් බණ කියමු පිණිම එහෙම හිර නොවේවා කියලා අපි
ප්‍රාර්ථනා තත්තු කරන්න කවුරු හරි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. එහෙම හිර නොවේවා කියලා නෙමෙයි.
අනිත් පැත්තේ ඉන්න ස්වාමිනාසර කියමු ස්වාමිනාසත් අපි එන.
ඈ එයා වඳුරු තව කටක් ඔබලා දයි දන්නේ නැහැ. එහෙම මේ කොහමhari ඉතින් ඒක තමයි වැඩේ. මේ ඉතින් ඒ විදිහට නැවත නැවත කිරීම තුලින් තමයි ඒක මේ ගැළපිලා එන්නේ. ඒ ශක්තිය දැන් අර පළවෙනි දවසේ Zoom එකයි අද දවසේ Zoom එකයි අතර වෙනස බලන්න. ඒ විශ්වාසය දිනු වෙන්නේ අර පදනම තියෙනවා. ඒ පදනම වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඒ පදනම පිළිබඳ විශ්වාසය දිනු වෙන්න අර විදිහට කල් යනවා. ඉතින් ඒකෙන් ද ඒ විදිහට දිගට දිගට කරගෙන යන් මේ විදිහේ වැඩත් කරගෙන යන්. එතකොට ලෝක සාසනයටත් උත්සාහයක් උනන්දුවක් ඇති වෙනවනේ. ඒකටත් ඉතින් වෙනම චරිත ස්වභාව ඕනේ. ඒකට හරියන චරිත ස්වභාවය තියෙනවා ඉතින්. රාජිකා මැඩම්ගේ තියෙනවා. නැත්තම් මැඩම් කිව්වේ නැහැ කියලා අස්පත් යන්නත් ඉඩ තියෙනවා නේ. ඉතින් ඒ කොහොම හරි ඉතින් කරගෙන යන් ওই විදියට. එතකොට තව තව විශ්වාස දියුණු වෙයි කියලා තමයි කියන්න පුළුවන්.
එහෙමයි
හරි,
ස්වාමීන්
අපිට තව තියෙනවා විනාඩි 8ක්.
මැඩම් කිව නැහැ කියලා අප්සෙට් එකක් නෑ ස්වාමීන් වහන්සේ.
මන්ද එදා ගිය සතියේ නදීප් සාක්කි මං හිතන්නේ කලින් දවසේ කොහොම එකක් කිව්වා.
කාලය සමග දියවෙලා යනවන ස්වාමිනාස දැන් අපි අද වාර්තාවල
නදීප් බැලුවේ මට ගොටි ගන්න එනවා මේකට සාක්කි දෙන්න ගිහිල්ලා. මේගොල්ලන්ට ඒ ශිල්පේ තියෙනවා. ඒ බන්දුල මහත්තයාටත් මම දවසක් මොකක්දයක් දාලා අනේ මන් නම් දන්නේ නැහැ කිව්වා. නාමන්තට එහෙම එකක් දාලා නාමන්තන කොහොමවත්ම බාරගන්නේ නැහැ. ඩග් ගාලා මහත් වෙනවා. ඩග් ගාලා අර කන ගාවෙන් යන විදියට ෂේප් වෙනවා කොහොමද. අන්තිමට බලනකොට කුටි කාලා තියෙන්නේ මමම තමයි ඉතින්.
අනේ නෑ සාරණ අපි මොකෝහන්සේට ගහන්නේ නෑ සාරණ. අපි ගහ ගන්නවා පස්සේ ඒක වෙනම
කතාවක්. මං හිතන්නේ රාධිකාගේ ප්‍රකාශය අවසන් කියලා හිතනවා රාජිකා.
ඔව් ඔව් මගේ අවසන්
වාක්‍යය. කල්පාණි අත්තෝස්වාගේ හිටියා වෙලාව දෙන්න පුළුවන් කතා කරන්න.
නෑ නෑ මේ වෙලාව මදි නදී ඔයාලගේ ප්‍රශ්න අහන්න කමක්
නෑ. නෑ 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 කියන්න කියන්න.
නෑ නෑ ඇත්තට ඔව් කමක් නෑ.
හරි ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාවේදී කිව්ව දෙයක් සහ මේ මට ගිය සතියේ වෙච්ච දෙයක් බොහොම මේ ක්ලෝස් රිලේෂන්ෂිප් එකක් තිබුණා. ඒක කියන්නේ මට අවශ්‍ය වුණේ අර ධර්මය ආරක්ෂාව ලැබෙනවායි කියන එක ස්වාමීන් වහන්සේ. මේ පාටිකට දැන් ඉස්සර මාර්කටිං කනපැලෙන්න විවරණ ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 12ක් 11ක් විතර වෙනව නවත්තලා. ඉතින් මේ ඇනිවර්සරි එකක් පාටි එක ඒකේ ඔය දැන් හැමෝම මගේ එකසෙන් ඉතින් ඒ දෙන්නයි මායි ෆොටෝ එකක් ගන්න ඕනේ ෂැම්පේන් ග්ලාස් එක අතේ තියාගෙන. මං මගේ අතේ තිබුණේ මේ ලෙමනේඩ් එකක් නිකන් ෂැම්පේන් ග්ලාස් එකක් නෙවෙයි නිකන් වීදුරුවක දාගෙන. දැන් ගොඩක් ඔඩ්නේ ස්වාමීන් වහන්සේ මම නිකන් ග්ලාස් එකක් තියාගෙන ඒගොල්ලෝ ෂැම්පේන් ග්ලාස් තියාගෙන ෆොටෝ එකට ඉන්නවා. ෆොටෝ එක දැන් ගන්න ඊට පස්සේ ෂැම්පේන් ග්ලාස් එකක් දුන්න එක්කෙනෙක් හරි ඔක තියාගන්න කියලා. ෆොටෝ එක වදින්නෙම නෑ ස්වාමීන් වහන්සේ. දැන් ගන්න මෙච්චර මේ හොඳට වැඩ කරපු කැමරා එක වදින්නේ නෑ. ඉතින් මං කිව්වා හරි ෆොටෝ එකක් නේ ගන්න ඕනි හරි මං ඕක තියාගන්නම් කියලා කිව්ව වෙලේම මං දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මං එහෙම අර ලොකු මිරකල් මේවා කර විශ්වාස කරන්නේ නෑ. ෆොටෝ එක වැදුනා. ඉතින් මට ඒ වෙලාවේ හිතුනේ කවුරු හරි නිකන් අර මම මූ නිකන් අර භාවනා කරනවා වගේ ඉන්නවා ඒ උනාට දැන් බොනවා කියලා. ඔක Facebook එකේ හරි දැම්ම ස්වාමීන් වහන්සේ පේනවනේ ෂැම්පේන් හොඳට අඳුර ගන්නත් පුළුවන් නේ පාට වෙනස් වතුර නෙවෙයි ඔක්කොම ටික. එහෙම අදහසක් තියාගෙන ෆොටෝ එක ගන්න හැදුවද කියන එක මට පස්සේ හිතුන ස්වාමීන් වහන්සේ. නමුත් අර මම පස්සේ ආ ෆොටෝ එකක් මේ ගන්න ඕනේ කියලා කිව්ව ගමන්ම ආයි ෆොටෝ එකක් වැදුනා ස්වාමීන් වහන්සේ. ඉතින් මට මේ ඒක අර ඔය වගේ සිද්ධි කීපයක් වෙලා තිනවා. නමුත් ස්වාමීන් වහන්සේ අර මට මතක් වුණේ ඉතින් ප්‍රතිපදාවක ඉන්නවා. ඒක මම ඒ පංචශීල පද පහ බොහොම ගෞරවයෙන් ආරක්ෂා කරනවා. ඉතින් ඒකේ ආරක්ෂාව තියෙනවා කියලා ඒ වෙලෙම මට ඒ මතකයට ආවා ස්වාමීන් වහන්සේ. ඉතින් මට ඒක කියන්න හිතුණා බොහොමත්ම තේක්ක.
ඔය ඒක තමයි අපි ඒක කරගෙන කරගෙන යනකොට තමයි ඒ විශ්වාසය දිනු වෙන්නේ. මං කියන්නේ ඔය ෆොටෝ එක වැටුණත් ගානක් නැහැ. ඒකත් වෙලා තියෙන්නේ අපේ මේ ආරක්ෂාවට කියලා. දවසක තේරෙයි.
ඔව්.
අර මං කියන්නේ මුලදීනේ ඔක එන්නේ නිකන්. මුලදීනේ අපි හැංගීම් බර වෙන්නේ. මේ මේකක් වුණා, මේම මට නිග්‍රහයක් වුණා කියලා. කාලෙත් ඒක ඔවා ගානක් නැහැ. ඕන දෙයක් ගානක් නැහැ. අර නිකන් අර කියන්නේ නිකන් අර මොනවද? අර මේ මේ ටුවෙක් ගෙන් කියලා තැම්බක් ආපු එකෙක්ට ආයි මිනිහෙක්ගෙන් කියලා පාරක් යවා කියලා ගානක් නැහැ නේ. ඒක අර ඔටුවකින් කියලා තැම්බ කාලා පුරුදු වෙන්න ඕනේ. ඒ ඔටු જાති දන්නවනේ අර මොකද්ද ලාමලද මොකුද කියලා ඉන්නේ ඔටු જાතිය.
කොට කොට ඔටුව.
අර පෙරු වල එමින්.
ඔව්.
උට සදෙච්ච ගමන් 50 ගාලා ගහනවා එන්න කියලා තැම්බක්. ආයි මේ අනේ අර කරුණාවෙන් ෆොටෝ ගන්න කිව්වෙම කට්ටිය. හරි ලස්සන එක බලන්න මේ. ඉතින් එහෙම කියලා තැම්පක් කියවට පස්සේ ඒක ගානක් නැහැ නේ. ඒක ගානක් නැහැ. Facebook එකේ වුණා. Facebook එකේ දාපන් නැත්නම් අලුත් social media channel එක හොයාගෙන දාපන් නැත්නම් TikTok එකක් හදලා දාපන් කියලා ඉන්න තියෙන්නේ. එන්නේ ඒ හැකියාව සමහර විට අපි මුලින්ට තේරෙන්නේ නැහැ. අපි හැංගීම් බර වෙනවා. නමුත් කාලෙත් එක්ක අපිට ඒක තේරෙනවා. කාලෙත් එක්ක අපිට ඒ ශක්තිය පරීක්ෂා කරන්න බලන්න පුළුවන්, ශක්තිය අඳුර ගන්න පුළුවන්. විශ්වාසය පිළිබඳ කතාවක් තියෙනවා. විශ්වාසයමයි මම කියන්නේ නැවත නැවත. විශ්වාසය දියුණු වෙන්නේ නැවත නැවත කිරීම තුළින්. කාලයත් එක්ක මේ පරීක්ෂණය තුළින් තමයි විශ්වාසය දියුණු වෙන්නේ. එහෙම නැත්නම් කෙනෙක් හිතන ඇයි අපිට අලුතෙන් ආවහත් ওই ක්වොලිටිස් ටික ওই විදිහටම තියෙනවා. තිබ්බට මොකද විශ්වාසයක් නෑ මෙච්චර මේ ෆවුන්ඩේෂන් එකට අර ඇත්ත අඩිය තිබ්බ වගේ තියාගෙන නෑ. එතකොට ඉතින් සැලෙනවා, ලිස්සනවා. ඒ ලිස්සනවා සැලෙනවා කියන්නේම අර ප්‍රතිපදාවක් නොවඩපු ස්වභාවය. ප්‍රතිපදාවක් නොවඩපු ස්වභාවේ ඒක වඩන්න වඩන්න තේරෙනවා අන්න ඇත්ත අඩිය තිබ්බා වගේ. ආයි හෙල වෙන්නේ නෑ. බොහොම පොළවට බර දාලා හිටිනවා. එන්නේ ඒ ශක්තිය තමයි දියුනේ. ඉතින් ඒක සඳහා අපි ඉතින් පිරිසක් විදියට උත්සාහයක් දරලා තියෙනවා. කරගෙන කරගෙන යන්. එතකොට තව තව ශක්තිය දිනුනේ. ඉතින් බස් එකේ ඉන්න තමයි තියෙන්නේ ඈ. ෆුඩ්ඩඩ් එකේ හරි එලිලා ඉන්න තමයි තියෙන්නේ.
එහෙමයි සර්.
බයින්න බලාපොරොත්තු වෙන කට්ටියට, බයින්න බලාපොරොත්තු වෙන කට්ටියත් අපි කොහොම හරි බස් එක නවත්තන්න කොහොම හරි අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
අර ජපානේ. එහෙමත් නැත්නම් බස් ඇතුළට දානවා කිසිම.
අර හොල්ට් එකේ නවත්තන්නේ නැහැ. කෙලින්ම නවත්තන්නේ නැතුව අරගෙන යනවා. අපිට ඕනේ තැන තමයි නවත්තන්නේ. එතකොට ඉතින් බැනුම් අහන්නේ නෝ කමක් නැහැ බස් එකේ නේ දෙයක් නැහැ. එතකොට ගමන කෙරිලා. ඉතින් ඒ විදිහේ දෙයක්. ඉතින් හොඳයි. එහෙනම් පින් අනුමෝදන් කරලා ආවර කරන්න. අපි මෙහෙන් විසන්දි වෙන්න තමයි බලාපොරොත්තු.
එහෙමයි සෝනස බොහොමත්ම පින් තෙරුවන් සරණයි.
රාධිකා
රාධිකාට බාර දෙනවා වැඩසටහන් ඉතුරු කටයුතු කරගෙන යන්න.